ሄሮን ሳረናይ ምንድን ነው ተመ አዳ ሰነሱራ አዳ ደ ሰነ ፓይተና ይ ሰደም ሳካቻው ፓተገን ያነ ካት ሀሪ ገተሉ ቴናና ኢዲሪፓት ਕਰਨ ነብሏ ፕሽነ ቴናና አሃ
තෙරුවන් සරණයි ඩොක්ටර් රවි ගැටලුවක් තියෙනවා කතා කරන්නද?
ඔව් කියන්න.
ඔව් දැන් අර අවිද්‍යා පත්‍ය සංකාර කියලා කියනවා. එතකොට මේ සංකාර සත්‍යයි කියලා පිළිගන්න හන්දද අවිද්‍යාව, නැත්නම් අවිද්‍යාව හන්දද සංස්කාර ඇති වෙන්නේ? අපි කොහොමද ඒක දකින්න ඕනේ? තෙරුවන් සරණයි.
ඒක දැන් පටිච්ච සමුප්පාදය අවිද්‍යා පත්‍ය සංකාර කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයක් විතරනේ. ඒ දකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒ පටිච්ච සමුප්පාදයේ තියෙන හැම කරුණක්ම මේ දහම් ස්වභාවය. මාර්ගය කියලා ඒවා දැක දැක ඉන්නවා කියලා කතාවක් නෙවෙයි. කොහොම වෙතත් දහම් පරියායන් ගත්තොත් එතකොට අවිද්‍යාව එක්ක තමයි සංකාරය. අවිද්‍යාවේ යෙදෙනකොට සංකාරي තියෙනවා නේද? සකස් වීම කියන එක. ඒකේ සකස් වෙන සංස්කරණ ගතිය.
මගේ මට ගැටලුව තියෙන්නේ දැන් අර අවිද්‍යාව හන්දා සංස්කරණයක් වෙනවද? මේ සංස්කරණය වෙනවා අවිද්‍යාව හන්දා ඒක මේ තියෙන දෙයක් වගේ අපිට තේරුම් යනවාද කියන එක.
නෑ දැන් පටිච්ච සමුප්පාදේ කියන්නේ පුද්ගලයෙක්ගේ දෙයක් නෙවෙයි. මට තේරුම් යනවාද කතාව නෙවෙයි ධර්මතාවය. තර සංඛාර තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව ඇති කල්ලි සංඛාර වේ. මේ ඇති කල්ලි මේ වේ. විද්‍යාව යෙදුන්නේ නැත්නම් සංකාර කතාවක් නැහැ නේද? ඉමස්මින් අසති දන්නාති.
එහෙමයි.
ඒකේ අර කාලයකට අදාළත් එකුත් නැහැ. මේක ඉස්සෙල්ලා වෙලා මේක පස්සේ වෙනවා කතාවකුත් නෙවි. හරි.
එතකොට දැන් අපි කියමුකෝ ආරේ ආභා කොහේරි ලේනෙක් කෑ ගහනවා. එතකොට අපිට අර ලේනගේ සකස් වෙලා ඒ ලේනගේ ස්වરૂපයක් අපිට සකස් වෙනවා. ඒක සකස් වෙන්නේ හේතුව මොකද්ද? එතකොට එහෙම වෙන්නේ මොකද්ද? කොතනද එතන වරද තියෙන්නේ? එතන
නෑ හෙන්නේ සද්දනේ.
එහෙමයි. අපිට තේරුම් යන්නේ වෙන එකක්. ප්‍රකට වෙන්නේ.
හෙන්නේ සද්දේ.
එහෙමයි.
ලේනෙක් කියන එකක් නෑනේ ශබ්දී.
එහෙමයි.
එතකොට ලේනෙක් කියලා සකස් වීම අපිට දැන් ඇසීමට අදාළ නෑ නේද? සකස් වීම කියන්නේ හිතෙන් හදනවා නේද?
එහෙමයි.
හිතට මන ධම්ම හිතට ලේනෙන් දැర్శණය වෙනවා. මනසට ධම්මාරම්මණයක් දැర్శණය වෙනවා. නේද?
එහෙමයි.
මනසට ධර්මාරම්මණයක් දැర్శණය වීම. මන ධම මනෝ විඥානේ තව ආයතනයක් තිබෙනවා. ඒත් ලෝකෙම තමයි. සද්දය ඇහෙන එකත් ලෝකය. කනයි ශබ්දයි සෝත විඥානේ. ඒතන මන ධම මනෝ විඥාන. ඒ කොයික ගත්තත් ලෝකය. ලෝකය කියනකොට ඔය කියපු ටික ඔක්කොම විද්‍යාපච්චය සංකාර හංකාරපච්චය විඥාන ඔහොම දුකට යනකම් ඔක්කොම යෙදෙනවා. හරි,
එහෙමයි.
පරියායෙන් ගත්තොත් ඒ පරියායක් දහම් පරියායක්. එතකොට දැන් අපි පැත්තෙන් බැලුවොත් එක එක විදිහට බලන්න පුළුවන්. ඉතින් අර මනසට ලේනෙක්ගේ සටහනක් ආවේ කොහොමද නේද? ඒක එන්න නම් අර ඒ සටහනක් එකතු කරන්න හැදෙන්න අපි දන්නා පෙර ඇසුරක් තියෙන්න ඕන. හරි, දැන් ඉන්න ලේනගේ කතාව නෙමෙයි මේ. මනසට ලේනෙක් දර්ශනය වෙනවා. දැන් හීනෙන් ලේනෙක් පෙන්වනවා කියලා හිතන්න. ඒකයි හිතෙන් හදන එකේ වෙනසක්
නැහැනේ.
දැන් ඔයාගේ හිතේ හැදෙන ඒවා වෙන කාටවත් ගෝචරත්වයක් නැහැනේ. තමන්ගේ ලෝකෙත්
එමයි අර. එතකොට ඒ සකස් වීම වෙන්නේ පෙර ඇසුර නිසාද?
පෙර ඇසුර උදව් වෙන්න ඕන නේද? නැත්නම් ලේනෙක්ගේ නිරූපයක් පේන්න බෑනේ. ලේනෙක් කවදාවත් දැකලා නැති කෙනෙක්ගේ හිතේ ලේනෙක් හැදෙයිද?
හැදෙන්නේ නැහැ.
කොට ඒ සිද්ධිය වෙනකොට يعني සකස් වෙනව නේද? සකස් වුණ දේ තමයි ගැන තමයි අපි ওই කතා කරන්නේ. ඊළඟට එලේනා එළියේ ඉන්නවද? හිතේ හැදුනද? එහෙනම් අපි ඒ ගැන හොයන.
එහෙමයි ડોක්ටර්. දැන් අර එහෙම සකස් වීම පෙර ඇසුර නිසා නම් දැන් අපි කිමුක අර මෙහි මොහොතේ ඉන්නවා කියනකොට මේ මොහොතේ ඉන්නවා කියනකොට අපි අර පෙර ඇසුර ගැන හිතන්නේ නැතුව ඒ ගැන අවධානයක් යොමු නොකළොත් අර අතීතයට නොගියොත් මේ අපිට උතුන සකස් වීමක් අපි දැන් උත්සාහයෙන් මේ පෙර ඇසුර නැතුව හිටියොත් මේ එතකොට ඔය සකස් වීමක් සිදු වෙන්නේ නැති වෙයි නේද? එහෙම බලනකොට ඊළඟ සැරේ නෑ.
ඔව්, ඒක තමයි. දැන් ඕක අපිට කරන්න පුළුවන් දෙයක්ද? බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සකස් වීම කියන එක නවත්තන්න හරි මොකක් හරි ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊළඟට මේ මොහොතේ ඉන්න කියලා කතාවකුත් නැහැ. මේක ඔය මේ හදාගත්තු යන්නේ මේ මොහොතේ හිටියොත් හරි කියන එක. ඒක
අයි කියනවනේ පච්චුප්පන්න යෝධම්මං තත්ත විපස්සති කියලා. මේ මොහොතේ ඉන්න කියලා.
ඒ මේ මොහොතේ ඉන්න කියලාද කියන්නේ?
ආ
ඒක අපිට දහව ඇහෙන්නේ නැහැ. පච්චුප්පන්න යෝධම්මං කියන්නේ ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක් මොකක් හරි නේද? සත්‍යයෙන් උපදින බව. ඒක මොකද කරන්න ඕන? තත්ත විපස්සති. එතන විදර්ශනයක් වෙන්න ඕන. හරි, ඕකේ. මේ මොහතක කතාවක් නෑ. ඊට කලින් කියන අර අතීතං නානවා ගමේ අතීතය අනුව යන්න එපා කියන කතාවක් නම්
තියෙනවා. ඔව්. අන්න එහෙම එහෙම බැලුවොත් දැන් අපි අතීතයට අතීතයට ගියොත්නේ අපිට ওই ලේන පේන්නේ.
අන්න හරි. අතීතය අනුව ගිහිල්ලා නේද ලේන හිතට දර්ශනය වෙනකොට.
ඔව් අතීතයට යන්නේ නැතුව හිටියොත්
අතීතයට යනවා නෙමෙයි. ඔව්. අතීතය අනුව යෑමක් නේද ලේනෙක් කියලා සටහන එන එක. ඒ සටහන කියනකොටම දැන් ලෝකෙ හැදිලා නේද? ඕක හිතේ තියනාද එළියේ තියනාද කතාව නෙවෙයි. මොකද සමහර සටහන් එළියේ තියනවා කියලා අපි දන්නවා, සමහර සටහන් නෑ කියලා දන්නවා. දැන් මැරිච්ච කෙනෙක් සිහි කරගන්නකො.
එහෙමයි.
දැන් එළියේ නැහැ කියලා හන්දටම දන්නවනේ.
එහෙමයි එහෙමයි. ඒක ගැටලුවක් නෑ. ඇතුළෙන් අපි ඇතුළෙම තමයි සකස් වෙන්නේ කියන එකේ ගැටලුවක් නෑ. අර මේ එතකොට අර අතීතන්
සකස් වීම තුල අතීතය අනුව ගිහිල්ලා කියන එක ඒකේ ගැටලුවකුත්
නෑ. එතකොට ගැටලුවක් තියෙනවා. අතීතය අනුව නොගිහින් අතීතය අනුව නොගින් හිටියොත් ඔය සකස් වීම දැන් බුදුහාමුදුරුවෝ කියනවානේ අතීතං නන්නා ගමීය නප්පටිකංකං අනාගත මත හරියට ඒක
මොකද අතීතං නන්නා
ගමීය අතීතය අනුව නොගියොත් අපිට මේ ඔය සකස් වීම සිදු වෙන්නේ නැති වෙයි කියලා මගේ මං හිතන විදිය ඔබතුමා මට නිවැරදි කරන්න මාව.
අතිරෝස් තමයි ડોක්ටර් මේ ප්‍රශ්නේ අනුව දැන් අපිට දැන් ඔබතුමා පැහැදිලි කර දුන්න විදිහට අපිට දැන් අතීතය අනුව කවදා නොයා ඉන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නේ අපේ ජීවිතය කියන්නේ මේක. මොකද අපිට යමක් ඇහැට ගැටුනොත් කනට සද්දයක් ඇහුනොත් ඒක අපි අපේ තුල එකට හරි මේ ඒක සත්‍යවාදී වුණේ නැත්නම් ඒක හෙව්වේ නැත්නම් අපිට කායිකම් ධර්මයක් ඇහුනේ නැත්නම් ප්‍රතිපදාව නැත්නම් අපි පිටකින්ම ඒ අපේ කෝණයට අනුවක තේරුම් ගන්නවා. ඒ කියන්නේ ඒක අපි තේරුම් ගන්නේ අපේ තුල ඇති වෙන සංකල්පයකින් මිසක් අපිට ඒ සංකල්පයක් කියලා කියන්නේම අපි අහලා තියෙන දේ දැකලා තියෙන දේවලට ඒක නමක් ආරෝපණය කරලා ඒක අපි සංකල්පකින් තේරුම් ගන්නවා. ඒක තමයි අපේ සාමාන්‍ය ගෝචරත්වය. ඉතින් එතනින් එහාට යන්න අපිට බෑ. අපි සාමාන්‍යයෙන් එතන අපිට යම් කිසි ධර්මයක් ඇහිවිලා අපි යෝනිසෝමනසිකාරය කරලා මේකෙන් ඒ අවිද්‍යාවෙන් නිතර වෙන තුරු අපි අවිද්‍යාව තුළම ජීවත් වෙන්නේ. ඉතින් එහෙමනම් අපිට කොහොමවත් අතීතය අනුව යන්නේ නැහැ කියලා කියන්න බෑ. අපි කොහොමවත් අතීතය අපේ සංකල්ප තුළම අපි ජීවත් වෙන්නේ. එහෙමයි මට තේරුම් ගිල තියෙන තේරුම් ගන්න.
ඔව්. තව අදහස් තියෙනවද? අපි ලේනෙක් කියලා දැනගන්නකොට අතීතය අනුව ගිහින්ද නැද්ද? ගිහිල්ලා නේ. ඉතින් ප්‍රතිපදාව කියනකොට එතර වීමක් නේ තියෙන්නේ. මේක මේකයි කියලා දැන ගැනීමකට වඩා දැන් අතෙන්දී තේරෙන්න ඕන මේක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන කතාව. අපිට කරන්න පුළුවන් ඥානය උපද්දා ගන්න එක. ඥානයකින් කරන වැඩ ටිකක් තියෙනවා. ඒ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ඥානයකට අහු වෙන්නේ. පජානාති කියන පෙර ඇයට දහම ඇහෙන්න ඕන විමසන්න ඕන මේ අදහස් තියෙනවද තව?
සන්නයි දැන් අපිට කොහොමත් මේ සංකල්පයකින් ඒක තේරුම් ගත්තා කියලා එතනින් නවතින්න බෑ. මොකද අපි අපි අහලා තියෙනවා මේ අපි ඉන්නෙම බොරුවක් තුල කියලා, අවිද්‍යාව තුල ජීවත් වෙන්නේ කියලා. එතකොට අපි ඇහැට රූපයක් දකිනකොට අපි මේ ඒක මොකද්ද කියලා දැන නැත්නම් කනට සද්දයක් කරනවා තියෙන ලේනෙක්ගේ සද්දයක් කියලා දැනගෙන ඉතින් නැවතුනකොට අපි එතනම අපි මේ ලෝකයට අහුවෙලා ලෝකෙ තුල අපි සංකල්පයක් තුල ජීවත් වෙනවා. ඉතින් එහෙමනම් අපි හොයන්න ඕන මොකද්ද, මොකද්ද අවිද්‍යාව කියන්නේ මොකද්ද? එතකොට ඒ ලේනගේ එතන ඇසීම කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැතුව අපි මේ අපි තුල ඇතුළු සංකල්පයකට කියලා එතනින් එහාට ඒක සත්‍යතාවය හොයන්න නැතුව අපි ජීවත් වෙනවා ඒක තුල. ඒකද එහෙමනම් අපිට කරන්න වෙන්නේ මේ ඇසීම කියන්නේ මොකද්ද කියලා අපේ සංකල්පකින් තොරව අපේ දැනීමකින් තොරව අපේ පරණ අහලා තියෙන ඒවායෙන් තොරව ඒකේ ස්වභාවය ඒකේ සත්‍ය ස්වභාවය මොකද්ද කියලා අපි හොයන්න ඕනේ. නැත්තම් අපි හැමදාම ඒ සත්‍ය ස්වභාවයෙන් එහාට ගිහිල්ලා අපේ සංකල්පයකින් අපි එතනින් සෑහෙනකටපත් වෙලා අවිද්‍යාව තුළම ජීවත් වෙනවා. එහෙමනම් සත්‍ය හොයන්න නම් අපි එතනින් එහාට ගිහිල්ලා ඒක මොකද්ද කියලා හොයන්න ඕන සංකල්පයෙන් තොරව ඒකේ ඇත්ත ස්වභාවය දැකීම නැත්තම් ඇසීම කියන්නේ මොකද්ද කියලා අපි හොයන්න ඕන. ඒකට ඇසීම කියලා මොකද්ද කියලා හොයන්න නම් අපි සංකල්ප ඔක්කොම අතහැරලා අපි විමසන්න ඕන. ඒක එක එකක්ම විචක්ෂණය කියලා විමසන්න ඕන. ඒකේ එහෙමනම් එතකොට අපිට ඒකෙන් ඒ විමසීම තුළදී අපිට හම්බෙනවා නම් අපේ තුරින් තවත් උත්තරයක් ආ මේකනේ මේක කියන්නේ කියලා එතනත් අපිට වැරදිලා තියෙනවා. මොකද අපි එතන ඉන්නේ සංකල්පයමයි. එතකොට සංකල්පයෙන් තොරව මේක විමසීම තුළින් ඇති වෙන ප්‍රඥාවෙන් අපිට ඇති වෙන යෝනිසෝ මනසකාරය ඇති වෙලා බාහිරින් ඇහෙන ධර්මයකින් අපි යෝනිසෝ මනසකාරය මතුවලා අපි මේකෙන් එතර වෙන ප්‍රතිපදාවක යෙදෙන්න ඕනේ. එහෙම තමයි මම තේරුම් ගන්න මෙතන සම්.
අපිට යෝනිසෝ මනසකාරය ඇති වුණා. හොඳයි. දැන් යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න නම් දහම ඇහෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය කියන්නේ බුදු කෙනෙක් පෙන්වන පැත්ත ඇහෙන්න ඕන. ඇහෙන්නේ කල්යාණ මිත්‍රයා නැත්නම් සත්පුරුෂස් සේවනේ. ඒකටනේ සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට ඒ ඇහෙන දේ ඇහෙන විදිහටම ඒ කියන්නේ ඇසීම නිරවුල් වෙන්න ඕන. ඒ ඇහෙන දේ මෙහෙම කරුණක් කියන එක අපේ අදහස් දාන්න නැතුව ඇහෙන දේ පැහැදිලි වෙන්න ඕන. ඒකට කියනවා සුඛය නිරවුල් වෙන්න ඕන කියලා. නැත්නම් අපිට ඇහෙන දේ වෙනස් විදිහකට ඇහුනොත් අපි ඊළඟට වෙන පැත්තකට නියන්නේ. අපිට ඒ කියන දේ ඇහෙන විදිහට ඇහෙන්න ඕන. ඒක තමයි අපිට ගොඩක් වෙලාවට වෙන්නේ නැත්තේ. ඒකට ඒ සුඛය නිරවුල් කරගන්න තමයි මේ ගොඩක් සාකච්ඡා එහෙම තියන්නේ නේද? දැන් මෙතන එකක් තමයි ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඔක හිතේ හැදෙන එකක් කියන්නේ බාහිරෙන් හම්බ වෙන්න බෑනේ, එළියේ හම්බ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන තැනට. ඒක සාමාන්‍යයෙන් හිතන විමසන කෙනෙකුට තේරුම් ගන්න එතනට යන්න පුළුවන් දෙයක්. දැන් ඒකද බුදු කෙනෙක් පෙන්වන්නේ කියන එක ප්‍රශ්න කරන්න. මේතෙන්දී තමයි අපි භෞතික මට්ටමින් මිදුණට විඥාණයට අහුවෙලා විඥාණයෙන් හදන ලෝකේ තියනවා නේද? අර විඥානවාදයේ වගේ එතර වීමක් නෙවෙයි. හිතේ සකස් වෙනවා කියලා දැන ගැනීම. ඒක ඒ අන්‍ය තේත්කයක් කරපු දෙයක් නේද? ඒකට එතනින් එහාට මොනවා හරි දිනනවාද? ඒක අර උන්වහන්සේ හඳ උදාහරණයකුත් ගන්න අර අපි කාගේ හරි නමක් කියනකොට අපි දන්න කෙනෙක්ගේ නමක් කිව්වොත් මොකද වෙන්නේ? නොදන්න කෙනෙක්ගේ නමක් කිව්වොත්, දැකලවත් නැති අහලවත් නැති කෙනෙක්ගේ නමක් කිව්වොත් මොකද්ද තත්ත්වේ? ඒ දෙකේදී මොකද හිතෙන්නේ?
අතේනම් සයන්ඩප් එතන අර දන්න කෙනෙක්ගේ නමක් කිව්වොත් අපිට මතකයට එනවා, එතන එතනත් දැනීමක් ඇති වෙනවා. නොදන්න කෙනෙක්ගේ නමක් කිව්වත් සාමාන්‍ය දැනීමක් ඇති වෙනවා. ඒ දෙකේ වෙනසක් තියෙනවා. මොකද අපිට අර නොදන්න කෙනෙක්ගේ නමක් කිව්වොත් එතන අපිට මේ ඒක ගැට ගහන දෙයක් නැති තත්ත්වයක් වගේ වෙනවා. එතන දන්න කෙනෙක්ගේ නමක් කිව්වොත් අපිට එකපාරටම ඒ දන්න කෙනාව සිහි වෙනවා. ඒ කෙනාගේ ස්වරූපය, එයාගේ ඇත්තෙක්ද, ඒ මතකය ඇත්තෙක්ද කියන ඇසුර, ඒ වගේ තව තව සිටිවිලි ඒ මාර්ගෙන් ඇති වෙනවා. හැබැයි නොදන්න කෙනෙක්ගේ නමක් කිව්වොත් අපිට එතන තවත් එතනින් එහාට යන සිටිවිල්ලක් ඇති වෙන ස්වභාවය අඩුයි. එතන සාමාන්‍ය වෙනසක් තියෙනවා. මොකද අපිට එතන ඒ මතකයට ගැට ගහන දෙයක් නැති වෙනවා. එතන
අපිට දන්න කෙනෙක්ගේ කියනකොටම යාගෙන විස්තර ගොඩක් ඇවිල්ලා, සටහනක් ඇවිල්ලා ඔක්කොම පේනවා නේද? යාගේ හැඩේ මොන වගේද? අරවා මේවා සේරම මැවිලා ඉවරයි. නොදන්න කෙනෙක්ගේ අර එහෙම මැවෙන්නේ නෑ. අපි දන්නේ නෑ නේද? එතකොට ඒ බලන්න, එතන අර දැන් සටහනක් ඇවිල්ලා, දැන් නොදන්න කෙනා කිව්වත් මේ සමහර විට සටහනක් එනවා. දැන් දන්නේම නැති භාෂාවකින් වචනයක් කිව්වා කියන්නේ, දැන් අපි කෙනෙක් කියලාවත් දන්නේ නැහැ, මොකද්ද ඔය ඇහෙනවා. දැන් කිසිම සටහනක් නැවෙයිද? ඒක ගන්න හැදුවේ අර අපිට නිකන් පොඩි ගෝචර මට්ටමකින් අර සටහනක් එන හැටි එන්නේ නැති හැටි වගේ අදහසක් තියනවා නේද? එකම දේ ඇහුණාට එකම සද්දේ
අර පොඩි වෙනසක් ඇති වෙන තැනට පොඩ්ඩක් අර එතන ඇසීමක් පමණයි වගේ තැනකට අපි කිට්ටු වෙනවා. මොකද අතන කලින් සැරේ දන්න කෙනෙක් ගැන අහලා තියෙන දෙයක් ගැන අහුවාම එතන ඇසීමෙන් එහාට ගිය තවත් අර සකස් වීම ඇති වෙන බවක් අපිට දැනෙනවා. අර දන්නව දෙයක් අතුරුත් මතු විදිහට වෙන භාෂාවකින් අපිට නොතේරෙන භාෂාවකින් වචනයක් කවුරු කිව්වොත් අපිට එතන ඒක සද්ද මාත්‍රයක් වගේ පමණක් වගේ හැඟීමක් තියෙනවා.
ඔව්. දැන් අපිට ගොඩක් වෙලාවට එන්නේ ඇහෙන්නේ දන්න ඒවානේ සද්ද. ලේනෙක් කියනකොට නේද, ලේනගේ සද්දය ඇහෙනකොට ඒ සටහන ඇවිල්ලා ඉවරනේ. දැන් නොදන්නම සද්දයක් වෙන මොනවා හරි භාෂාවකින් ඇහුණා, ඒ වගේ සටහන එන්නේ නැහැ. මෙතන පරිස්සම් ඉන්නවල දැන් අපි භාෂාව කියන මට්ටම නෙමෙයි. දැන් ලේනෙක් ගහනවා ඇහුණත් ඉතින් ලේනෙක් මවෙන්න ඇති නේ. ඕනම සද්දයකට අපිට සටහනක් තියෙනවා තව විදිහකට බැලුවොත්. එක අහගෙන ඉඳලා බලන සටහනක් නැති සද්ද තියනවාද කියලා. සම්බන්ධ වෙනවමයි සටහනක් නේද? එතකොට මේ සටහනක් ගැට ගැහෙන මට්ටම. හරි. දැන් අපි මොකද්ද මේ මෙච්චර කල් බැලුවේ? ඔය සටහනට අදාළ දේ ඇත්තටම එළියේ තියෙනවද? කියන පැත්ත හොඟක් බලලා ඇති. ලේනගේ සටහනක් ආවොත් ඔය එළියේ ඉන්න ලේනද දැන් දැනගත්තේ. නැත්තම් තමන්ගේ ශරීර සටහන ආවොත් ඔය එළියේ තියෙන ශරීරයද දැන් දැනගත්තේ. දර්ට නුවණින් බලනකොට පේනවා එළියේ තියෙන එක දැනගත්තා වෙන්න බැහැ කියන එක නේද? මේ මොහොතේ ඔය වාඩි වෙලා ඉන්න ශරීරය කියලා කිව්වත් හිතේ ඇති වුණ සටහනක් මිසක් එළියේ තියෙන එක වෙන්න බැහැ නේද කියන තැනකට එනව නේද? ඔය දැන ගැනීම. කියන්නේ හිතේ හැදෙන එකක්වත් වෙන කාටවත් පේන්නේ නැහැ නේ. එහෙනම් එළියේ තියෙන එකක් වෙන්න බෑනේ නේද? හිතේ හැදෙන ඒවා. ඒත් එතෙන්ට නුවණ ගේන්න පුළුවන්. දැන් ඕක අන්‍ය තීර්ථකය කළේ නැද්ද? ඒ කියන්නේ දහමක් අහුන් නැතත් ඔතෙන්ට එන්න බෑයිද හිතන කෙනෙකුට? හිතේ හැදුන එකක් නෙවෙයි. හිතේ හැදුන එක බාහිර තියනවා කියන එක මෝඩකමක් නෙවෙයි. එම වතුරේ බල්ලා කියලා එහෙම ගන්න. වතුරේ බල්ලෙක් හැදුවා වගේ වැඩක්. අපේ හිතේ හැදෙන එක අනිත් අයත් දන්නවා. තව අයට දැනගන්න පුළුවන්. ඒකට අර ලෝකේ හැදුවානේ එළියෙන් තිබ්බනේ. නේද? දැන් මොකද හිතන්නේ ගැන? බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕක කියන්නද කියන තැන හිතන්න වෙනවා නේද? එන අදහස් තියෙනවද?
එතන ડોක්ටර් දැන් හිතේ හැදුනත් එතන තාමත් අර හැදුන කෙනා ඉන්නවා. ඒක තමුන් ඉන්නවා එතන. ඒ කියන්නේ වෙන කෙනෙකුට නෙවෙයි තමුන්ගේ හිතේ හැදුන කියන එක විඥානයේ වාදීන් කාලුණත් ඒකලොත් හිතාන හිටියේ ඒගොල්ලන්ට ඒ බව තේරෙනවා කියලා. එතකොට ඒ තේරෙන කෙනා තාම ඉන්නවා එතන. එතන තියෙන වෙන අවිද්‍යාව එතන පේන්නේ නැහැ. ඒ විඥානයේ හිතේ තුල තමයි මේක හැදෙන්නේ කිව්වත් එතන තාම මේ තාම ලෞකික වශයෙන් ඒක තාම මේ හැදෙන හිතේ තියෙන කෙනා ඉන්නවා එතන. ඉතින් ඒකනේ බුදුහන්තුත් දේශනා කළේ මේ කියන්නේ එතන තියෙන සුඛියත්වය සක්කාය දිට්ඨිය නිරෝධ වෙන ධර්මයෙන් විවන්ද දේශනා කළේ පිට තිබ්බත් ඇතුළ තිබ්බත් තාම ඒ දැනන කෙනා ඉන්නවා කියන එක.
අදහස් මොනවා හරි තියනවද? අපි දැනගත්තු දේ එළියේ තියනවද හිතේ තියනවද? එළියේ නෑ හිතේ විතරයි. මම දැනගත්තාම ඇතිද? නැත්තම් මේ දැනගන්න එක වැරද්දක්. ඒක ගැන මොකක් හරි විස්තරයක්. දැන් ඔන්න ඔය මං අර උද්දේශ විභංගය ඇහුවද කියලා කිව්වේ දැන් ඔය සටහන බාර අරගෙන ඒක ගැන හොයන එක. මේක එළියේ තියනවද එළියේ නැද්ද? හිතේ විතරද තියෙන්නේ හිතෙත් නැද්ද? මොහොම අපි අර සටහන ගැන හිතනවා. එහෙම නැත්නම් ඕක දිගේ දිගින් දිගට ඉතින් සාමාන්‍යයෙන් යන පැත්ත හරිනේ ඇලීමක් හරි ගැටීමක් හරි අරගෙන හිත හිතා ඉන්නවා. දැන් තමන්ගේ මියගිය කෙනෙක් සිහි වුණොත් දන්නේම නැහැ ඒක ගැන දිගින් දිගට වනාදෝ හිත හිතා යනවා. එතකොට මේක එළියේ තිබුණාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි හොඳටම දන්නවා මේ හිතේ විතරයි කියලා ඒ වුණාට දිගින් දිගට යනවා නේද ඒක. එහෙනම් මේක හිතේ තියුණා කියලා එළියේ නැහැ කියලා දැනගත්තට මේ වැඩේ නවතිනවද? ලෝකෙට අහුවෙන එක සිද්ධ වෙන්නේ නැද්ද? එහෙනම් එතකොට මම නැද්ද? නෑ ඕක විමුක්තිය හොයන අය කළා ඇත්තටම. ඒත් මේක බාහිර අරමුණක් බාහිරේ තියෙන දෙයක් කියලා ගත්තොත් ලෝකෙට අහු වෙනවා කියන එක දැක්කා. හරි. ඒගොල්ලෝ අර කාමය කියලා හිතුවේ ඒක. එතකොට ඒක ඇහෙන් දකින්න පුළුවන්, කණෙන් අහන්න පුළුවන් කියලා අර එළියෙන් පිටවන ස්වභාවයට තමයි ඒගොල්ලෝ කාමය කිව්වේ. එතකොට ඒ කාමයෙන් වෙන්න ඉන්න පුළුවන්කම ඒගොල්ලෝ හදාගත්තා. ඊට පස්සේ මේ මනසට ආවත් ඔන්න මනසට රූපයක් අහුවෙනවනේ. රූපමය හැඟීම තාම තියෙනවා. ඊළඟට ඒ සටහන අයින් කරන මට්ටමටත් යනවා. ඒ කියන්නේ රූපමය මට්ටමෙන් මිදෙනවා. එතකොට මොකද වෙන්නේ? අරූපාවචර පැත්තට යනවා. ඊළඟට ඒ අරූපාවචර පැත්තෙත් මේක හිතේ ඇතුණ සංඥාවක් විතරයි, වේදනාවක් විතරයි මොකක් හරි කියලා ඒකත් නැති කරන පැත්ත. මේකත් හිතේම නිර්මාණය. එහෙනම් හිතේ තමයි ඔක්කොම. අර විඥාණය තමයි ලෝකය. විඥාණය අනන්තයි, වෙන මොකවත් නැහැ. විඥානාචාරයට යනවා. ඊළඟට තව ටිකක් හිතන කෙනෙක් ওই විඥානෙත් බොරුවක්. ඕකක් නැහැ. විඥාන කියනකොට ඔක්කොම විඥානෙට අහු වෙලා නේ. ඊළඟට විඥානෙත් නැහැ කියනකොට කිසිවක් නැත කියලා නේ කියන්නේ. නේද? කිසිවක් නැත, කිසිවක් නැත, නත්තිකින්චි කියන පැත්තෙන් යනකොට මේකට කියනවා ආකින්චඤ්ඤායතනය කියන මේ අරූපාවචර ධානයක්. මේකෙන් සක්කාය දිට්ඨිය නැති වෙනවද? සක්කාය සොකීය බව කියන එක නැති වෙනවද? නැත්නම් ඒ අරමුණ නැති බව දැනගත්තු මම ඉන්නවද? කිසිවක් නැත එකේ දැන් භූත්ම හම්බ වෙන්නේ නැහැ, විඥානයක් හම්බ වෙන්නේ නැහැ. ඒත් මේ බුදු කෙනෙක් පෙන්වන පැත්ත තමයි ඒ සොකීයත්වය එහෙම්මමයි. සක්කාය දිට්ඨිය එහෙම්. දැන් බුදු දහමක් අහුන් නැති විමුක්තිය හොයන හිත දියුණු කරන කෙනාට යන්න පුළුවන් ඉහළම, ඒ කියන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පැත්තක් ඒක. සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නත් බැරි මට්ටමක්. ඉතින් හිත ගොඩාක් දියුණු කරලා යන්න පුළුවන් මට්ටම. එහෙම කාලෙකනේ බුදු කෙනෙක් පහළ වෙලා ධම්ම දේශනා කරන්නේ. පාටවත් අහු නොවුන පැත්තක් නේ. දැන් අපිට හිතෙන්නේ ওই හිතේ තියෙන එක බාහිරේ පැනෙම්බොත් විතරයි බහිද්දේ කියන එක අහු වෙන්නේ කියලා. ඔන්න ඔතන දැන් අර හිතට සටහන එන මට්ටම, මේ සටහනේ හැසිරෙන මට්ටම මොකද්ද? බහිද්ද වික්කිට. බහිද්දා වික්කිට. ඒ බහිද්ද එකත් එක්ක හිත විසිරීමක්, ඒ සටහන පිළිගැනීම, ඒ සටහනේ බැස ගැනීම. ඒ සටහනේ බැසගෙන නේද මේක එළිය තියෙනවද නැද්ද කියලා හිතන්නේ? හිතේ විතරයි කියලා හිතන්නේ. ওই සටහන එක්ක නේද හිත විසිරෙන්නේ. රට ආයේ ඒක බහිද්ද. මේ හිතට සාපේක්ෂව බහිද්දයි නේ. මේ තව විදිහට කිව්වොත් ඒ සොකීයත්වයට ලැබුණ දෙයක්. ලැබුණ තේ වැසගෙන ඒක ගැන හොයන. ඒක තියෙනවා කියන්නත් පුළුවන්, නෑ කියන්නත් පුළුවන්, ඕක බොරුවක් කියන්නත් පුළුවන්, ඕක හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ අසංය පැත්තටම යන්න පුළුවන්. ඒ කිසිම සංඥාවක් නැතුව හිටියත් මොන දැන් සටහන් එන්නේ නැහැ. දැන් නිවනද? නිවන තියා මේ ඉතර වෙන මාර්ගයට වැටිලාවත් නැහැ කියන එකක් තමයි ඔය ධර්ම ඇහෙනකොට පැහැදිලි වෙන්න ඕන. මොනවද හිතන්නේ මේ ගැන?
තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. එහෙනම් දැන් නේ සර්.
තෙරුවන් සරණයි.
සර් මේ දැන් ඔය අර සටහන කියන එක අපි තුල හටගන්න එක අර එළියේ වස්තුමය ස්වභාවයක් නැති වුණත් අර සර් ගත්ත උදාහරණය තුනේ අර මැරිච්ච කෙනෙක් ගැන වුණත් අපි හිතේ හිතා ඉන්නකොට එළියේ එහෙම ස්වභාවයක් නැති වුණාට අපේ හිත තුළ ඒකේ අපි දැන ගැනීමක් අපි තුළ සිදු වෙලා අපි ඒකත් එක්ක බෑගෙන ඉන්නවා කියන එකනේ සර් කියන්නේ එතනදී. එතකොට ඒකත් එක්ක අපි ඉන්නකොට ඒකේ අර හොඳ නරක හරි වැරදිත් එක්කත් අපි ඉඳලා ලෝකෙට අපි එකතු වෙනවා. එකතු වෙනකොට තමයි ඉතින් අර පැවැත්ම සකස් වෙන්නේ. එතකොට මේ ඒ වගේ අවස්ථාවකදී දැන් ඔය උද්දේශභංග සූත්‍රයත් එක්ක කතා කරනකොට අර නිමිත්තාන්සාරි විඥානයක් ගැන මේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ කතා කරනවා. කතා කරනකොට ඒ වගේ අවස්ථාවකදී තමයි මං හිතන විදිහට ඔය එහෙම යෙදෙන්නේ. එතකොට අපිට ඒ වගේ වෙනකදී අර අපිට එතනදී අර සිද්ධි හැටියට ගන්න අපි එතනදී අර දැනගැනීමක් අපිට සිදු වෙනවනේ සර්. එතකොට අපි දැනගැනීම කියන එක පිළිබඳව අපි අර ඒක කියන හැටියට අර්ථ අර අර්ථෝපපරික්ෂණයකට යන්න ඕනද කියන අදහස තමයි සර් මට තියෙන්නේ.
ඔව් දැන් කියනකොට නිමිත්ත ඇසුරු වෙනවද නැද්ද?
ඇසුරු වෙනවා සර්.
ඇසුරු වෙනවා නේද? නිමිත්තක් ඇසුරු කරගෙන අපි කරන වැඩක් වුණොත් ඒක ලෝකෙට අයිති. නිමිත්ත කියන්නේ මම නෙමෙයි, මට ලැබුණ දෙයි. ස්වකීයත්වයට ලැබුණ දෙයක් නේද? ස්වකීයත්වය කියන එක නෙමෙයි මේ අවධානයට විමසීමට ලක් වෙන්නේ. ස්වකීයත්වයට ලැබුණ දෙයි සක්කායත්තේ පිරිසිඳ දැක්කේ නැත්නම් සක්කාය පිරිසිඳ දැක්කේ නැත්නම් සක්කාය නිරෝධ මාර්ගයක් වෙන්නේ නැහැ. ඊතර වීමක් වෙන්නේ නැහැ. නිමිත්ත නැති වුණ සක්කායත්තේ ඉතුරු වෙනවා නේද? සක්කායත්තේ එහෙමයි.
එහෙමයි.
ඔව්. අන්න ඕක තමයි අනේ තීර්ථකයන්ට අහු නොවුනේ.
එතනසේ මේ සුඛියත් එතකොට අපි අර සුඛියත්තේ කියනකොට අපිට එතෙන්දී අර ගන්න වෙන්නේ අර නිමිත්ත කියන එක අපිට අර ගොරෝසු නිමිත්ත එළියේ බාහිරේ අර වස්තුමය වශයෙන් නැති වුණාට අර හිතේ තියෙන නිමිත්ත නැති වුණාම නැති වුණත් සුඛියත්ය පවතිනවා කියන එකද සර්?
ඔව්. අර නිමිත්ත නැති කරගෙන එක ගහිත වෙලා ගැන හිත දියුණු කරන හැට කරන්න පුළුවන් උත්සාහ කරනම නිමිත්තක් නැතුව ඉන්න එක. ඉන්න පුළුවන් නේද? සංඥාවක් නැහැ කියන්නේ ඉතින් නිමිත්තක් කොහෙද?
එතකොට ධර්ම මාර්ගයක අපි යෙදෙනවා නම් අපි මොන විදියට සර් එතෙන්දී අපේ වැඩපිළිවෙල කෙරෙන්න ඕනද සර්?
ඒක තමයි අපි විමසන්න වෙනවා නේද? දහම ඇහෙන්න වෙනවා. අපි මොනවා කරන්න ගියත් මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකෙදි ඒ මට මතක විදිහට බහිද්දා වික්කිත් කියනවා වගේ වචනයක් ඒ කාට හරි තමයි වික්කිත වික්ෂිප්ත වෙනවා බහිද්දේ එක්ක ඒක තමයි සටහන ගත්තා. ඒ සටහනට මොකක් හරි කරන්න යනවා ඒ සටහන අනුව විමසනවා ඒ සටහන ගැන ඒ බහිද්දා වික්කිත කියන එක නේද? ඒකට අපිට සමාධිය බලෙන් ධ්‍යාන බලෙන් ඔය ඒ නිමිත්ත නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා යටපත් කිරීම.
එතන ඒ නිමිත්ත නැතුව අපි හිටියා කියලා කියන්නේ එතකොට අර තමා කියන එක එහෙමම
ඊට වඩා දෙයක් මෙතන දකින්න තියෙනවා. ඒ දකින්න එක අපිට සාමාන්‍යයෙන් කරන්න බෑ. ඒක ඥාණයෙන් වෙන දෙයක් නේ. මේ දහම විමසන්න එන්නේ ඒකයි. එතකොට ඔන්න ඔය බහිද්ද විකිට බවෙන් ඔකයි දැන් නුවණක් ඇවිල්ලා ඒ සටහන එක්ක හැසිරෙන ගතිය අවිත ඥානෙකිනු ඒ බව නොදැන පැත්තකට එන්න පුළුවන් නේ.
ඔව්.
ඒ ඥානයකින් එතකොට ඒ බහිද්ද අරමුණක යන්නේ නැහැ කියන්නේ ඔන්න ධාන මට්ටමක්. ඒක අර පළවෙනි ධානයේ වගේ. දැන් කාමයන්ගෙන් වෙන් වෙනවනේ. දැන් කාමය කියන එකෙන් වෙන් වෙනවා. ඈ?
ඔව් කාමයෙන්. අකුසලයෙන් නෙවෙයි.
ඔව්. ඒක අරමුණක් නෑ කියලා පැත්තෙන් දැකලා ඒ අර ධ්‍යාන වඩන පැත්තෙන් හිත සමාධි කරගෙන එන්නත් පුළුවන්. ඥානය අවබෝධයත් තුළින් එන්නත් පුළුවන්. හරි. එතකොට ආර්ය දර්ශනයේදී එන්නේ අවබෝධයක් එක්ක. දැන් ඕකේ යෙදෙනවා කියමු, අනුගත වෙනවා කියමු, මාර්ගයේ වඩනවා කියන තැනදී දැන් නිමිත්තත් එක්ක හැසිරීමක් වෙන්න බෑනේ. එතකොට නේද සටහනක් එක්ක
බෑ.
ඔව්. එතකොටත් ඒක ධ්‍යාන මට්ටමක් වගේ නේද?
ඔව්.
ඒකත් හැසිරෙන ගතිය තිබුණොත් හිත විසිරෙනවානේ. දැන් එහෙම හැසිරෙන්නේ නැත්තම් නේද?
අඩු.
එතකොට ඒවා ආර්ය ධ්‍යාන කියන පැත්ත වල. දැන් ඔන්න ඒ දැන් නිමිත්ත එක්ක හැසිරෙන්නේ නැහැ මේ නුවණ හරියට ඥානය එනකොට. දැන් නිමිත්ත අයින් කරන්න කතාවක් මේ බලෙන් කිරීමක් නෙමෙයිනේ මම කරන වැඩ නෙමෙයිනේ. එතකොට ඥානයෙන් ඇත්ත ඇති හැටි දකිනවා. දැන් පුද්ගලයෙක්ගේ වැඩ නෙමෙයි. අර දහමට අනුගත වෙනවා කියන්නේ ඔන්න ඔය වගේ වැඩක්. ඇහෙන දහමට අනුගත වෙනවා. ඒ අනුගත වීමේදී සිද්ධ වෙන ක්‍රියාවලියක් ඒක.
සෝතෙන්දි ඥානය කියලා කිව්වේ අපි අර අර මේ අපි අර සමේ පුතක් ගැන ඥානය ගැනද?
නෑ නෑ දැන් මේ දහම ඇහෙනකොට දැන් සම්මාදිට්ඨිය කියනකොට ඥාන හතරක් තියෙනවානේ.
සම්මාදිට්ඨියදී ඇති වෙන පැත්තත් ඒ කියුවේ නේද?
ඔව් ඔව් දැන් මේ දහම ඇහිලා අවබෝධ වෙනකොට එන එක. දහම ඇහුන් නැත්තම් කතාව නෙවෙයි.
නෙමෙයි ඔව්.
කොට ඒ ඥානයෙන් දැන් නිමිති පස්සේ ලැබීමක් වෙන්නේ නෑනේ ඒ ඥානයත් එක්ක.
නෑ සර්.
එතකොට අර බහිද්ද විකිට කතාව අයි වෙනවා නේද?
ඒ දීමක් වෙන්නේ
ඉතින් එහෙම යෙදීමක් වෙන්න තියෙනකොට ඒක ධාන මට්ටමක් වගේ. එතකොට දැන් හිතට ලොකු සතුටක්, ප්‍රීතියක්, සැහැල්ලු බවක් හොව දැනෙන්න පුළුවන් නේද?
ඔව්.
ප්‍රීති සුඛ ඒකග්ගත. වගේ ඒවා. අර විතක්ක විචාර ගොඩක දුවනවා නෙවෙයි.
ඔව්.
සටහන අල්ලගෙන. නේද?
ඔව් සර්.
සංකල්ප ගොඩක දුවනවා නෙවෙයි නේද එතකොට?
නෑ.
අන්න එහෙම කෙනාට එන ඔය සතුට, ප්‍රීතිය ඒවත් යෙදෙනවනේ නේද?
යෙදෙනවා.
දැන් ඒවා බාහිර සටහන්ද එතකොට?
නැහැ, ඒක බාහිර සටහනක් වෙන්න බෑනේ. ඒක මේ අර නුවණත් එක්ක යෙදෙන එකනේ.
ඔව්. එතකොට ඒ නුවණත් එක්ක යෙදුණා. ඔන්න ඔය යෙදෙන ප්‍රීතිය, සුඛය, ඔය සමාධි ගති කියන ඒ ලක්ෂණ නේද? සැහැල්ලු බව. එකේවා තියෙනවනේ නේද? දැන් ඒවට අපිට කියන්න වෙන්නේ බහිද්ද කියලාද අජ්ජත්ත කියලාද? අජ්ජත්ත නේද? ආ. එතකොට ඔන්න ඔය අජ්ජත්ත හැසිරීමක් දකිනවා, බහිද්ද හැසිරීමක් දකිනවා. දැන් ඔන්න ආර්ය දර්ශනයට එනකොට බහිද්දේ හැසිරීමකුත් නැහැ, අඤ්ඤත්තේ හැසිරීමකුත් වෙන්නේ නැහැ. අන්න දැන් කෙලින්ම ඈතර වෙන කෘත්‍ය නේද? මාර්ගේ.
ඉතාර ධාතු විභංග සූත්‍රයේදී ගත්තොත් අර පුප්පුසාත් පිට එතකොට අර මේ අර විදියට ගියාගෙන යනකොට යා පටවිය හොයන වැඩපිළිවෙලේ යෙදිලා ඉන්නකොට එයාගේ අර පිරිසිදු විඥානය එහෙම ඉදිරියට ඉස්සරහට ගියාම පිරිසිදු විඥානය තුළ ඇතිවෙන දැනගැනීමක් වගේ ස්වභාවයක් ඇති වෙනවා. ඒ සූත්‍රෙන් කියන මට්ටමත් එක්ක බලනකොට ඒ වගේ තැනක් සර් කතා කරන්නේ.
ඔව්, දැන් කොහෙන් ආවත් මෙන්න මේ දර්ශනයට ආවොත් තමයි මේ මාර්ග කෘත්‍යට අනුගත වෙනවා කියන්නේ. ඒකට දර්ශනය පිරිසිදු වීම වෙන්න ඕන.
ඔව්. ඒක අපි අර හිතන ගතියත් එක්කම තමයි යෙදිලා ඉන්නේ නේද?
ඔව්, මේ දහම ඇහෙන්න ඕන, ඒකට අනුව විමසන්න ඕන. අපේ අත්දැකීමට ගලප ඒ පැත්තෙන් යනවා නෙමෙයි. මේ දහමට අනුව මේක යෙදෙන හැටි දකින්න වෙනවා.
දැන් අපි මේ අපි දැන් කතා කරපු කතාවේ මුලතාවොත් අපිට අර පිටින් අර හිතේ ඇති වෙච්ච සටහනක් ගැනනේ අපි කතා කළේ. ඒ හිතේ ඇති වෙන සටහන අපේ දැනගැනීමක් නිස අපේ පැත්තෙන් ගත්තොත් අපි කියන්නේ මේ අහවල් මැරිච්ච අපේ අහවලා මතක් වුණා එයා මෙහෙමයි හරි එමයි කියන කතන්දරය දෙන්නේ අපේ කෝණයෙන් ගත්තොත්. නමුත් අපි අර සිද්ධිය නිවැරදිව හිතුවොත් අපිට මේ අපේ එක්ක දැනගැනීමක් එහෙම නැත්නම් දැනගැනීමක් වගේ කම්මනේ ඇත්තටම කියනවනේ. එතකොට එතනින් අපි ඉන්න මට්ටම් එක කතා කළොත් අපි පුතග්ජන මට්ටමේ අපි ජීවත් වෙන්නේ. එතකොට අපි ධාම යම් ප්‍රමාණයකට ඇහිලා තියෙන කණ්ඩායමක් ඇටියට අපි ඒක අර බාහිරයට විසිරීම තමයි මගේ කෝණය. නමුත් අර ඇහිච්ච ධාමත් එක්ක අපි අර මෙතන තියෙන්නේ දැන ගැනීමක්, එහෙම නැත්නම් ඇහි මේ හිතීමක් කියලා එහෙම මේ සිද්ධිය එතන සත්‍ය සිද්ධිය. අන්න එතනින් නේද එතනින් පටන් ගත්තොත් මගෙ නිකන් අහපු විදියට අදහසක් දෙහි රික්වස පොඩ්ඩක් ඒක කියලා දෙන්න අපිට පැහැදිලි කරන්න.
ඔත අපිට සුතේ නිරවුල් කරගන්න ඔය සිද්ධිය එක්ක විමසන්න පුළුවන් නේද? මේ කියන්නේ මේ වගේ දෙයක්ද මේ ඇහෙන්නේ? අපි හිතන පැත්තද? එතකොට අපි දැන් අර සටහනක් අල්ලගෙන ඕක එළියේ පියනවද නැද්ද ඔය විමසීමනේ කරලා තියෙන්නේ.
ඔව්, අපේ කෝණේ.
ආ, එතකොට ඒක නෙමෙයිනේ මේ බුදු කෙනෙක් පෙන්වන්නේ නේ. ඊට වඩා වෙනස් පැත්ත. එහෙනම් මොකද්ද ඒකට? ඒකත් එක්ක විමසන්න අපේ අදහස් දාන්න නැතුව. නැත්තර මොකක් හරි කරලා ආයේ අපිට වැටහෙන පැත්තකින් මේක යනවා. දැන් ඔය අපිට මොනවා හරි වැටහෙනවා කියන මට්ටම තමයි ඔය සටහනක් ලැබෙනවා, නිමිත්තක් ලැබෙනවා කියන එක. ඒ නිමිත්ත තමයි අපි විස්තර කරන්න හදන්නේ වචනයට දදා
නේද?
ඒ තමන්ට ලැබුණ දෙයි. අර්ථයක් එනවා කියන එකම තමයි සටහන කියන්නේ. ඒක ආවොත් තමයි ඒක ගැන යන්නේ. ඒක එළියේ තියනවද නැද්ද, හිතේ විතරද කරව මේවා? නැත්තම් මේක නැතුව හිටියොත් හොඳයි නේද?
ඒක අදහස් තමයි.
අනේ ඒ තමන් වැඩක් කරනවානේ. එතකොට දැන් මේ දර්ශනෙට එනකොට තමන්ට දෙයක් කරන්න පුළුවන්ද?
තමන්ට දෙයක් කරන්න ඉඩක් ඉතුරු වෙනවා. අපි යමක් දැන් මොකක්ද යමක් නෙමෙයි අපිට අර අපේ අර මේක සිද්ධිය
යමක් කියලා ලැබීමේම ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ.
ලැබීමේම ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්දී අපිට
ලැබීම කියන එක තමයි සටහන නිමිත්ත කියලා එහෙම කියන්නේ. අර්ථයක් වෙනවා මම දැනගන්නවා. ඒ මම කියන්නේ ලැබ ගන්නවා කියලා එහෙම
කියන්නේ.
ඒ සටහන. හරි. සටහනක් කියන්නේ අර්ථයක් නේ අපිට, අපි දන්නවනේ. වචනින් කියා ගන්න බැරි වුණාට ඔබ හිත දන්නවනේ නේද? මේ මේක කියන. ඒක තමයි වචනෙට පෙරලන්නේ.
එතකොට ඔතෙන්දී ආරේ අපි අර ditta suttamata විඤ්ඤාත කියන අතට පොඩ්ඩක් අපි ඒක ගන්න වෙන්නේ ඒ පැත්තෙන් විඤ්ඤාත කියනම එතෙන්ද අපිට දැන් දිත්තේ කුත් නෙමේ සුතේ කුත් නෙමේ මුතේ කුත් නෙමේ යතන විඤ්ඤාතයක් මේ සතහන.
ඔය ඕන සිද්ධියකින් මේක ගන්න පුළුවන් නේද? දැන් එනවා කියන්නේ සුපයක්. නැත්නම් දකින්නවා කියන්නේ දිත්තන්, හිතනවා කියන්නේ මුත, මේ විඤ්ඤාත. දැනෙනවා කියන්නේ මුත නේද? ඒ ඕන සිද්ධියක් එක්ක පාදක කරගෙන ඒකනේ ජීවත් වීම කියන්නේ.
ජීවත් වීම
ලෝකේ කියන්නේ. ඒකට ලෝකය සකස් වීම කර ඥාන හතර තමයි තියෙන්නේ. සකස් වීම සකස් වෙන හරස්ුනේ මොකද්ද කියන එක නෙමෙයි. සංස්කරණ සංස්කරණ ගතියේ සංස්කරණය වෙන හැටි සංස්කරණය නොවන හැටි වගේ ඒකේ යෙදීම. ඒක දික්ත වෙන්න පුළුවන්, සුත වෙන්න පුළුවන්, මුත වෙන්න පුළුවන්, විඤ්ඤාත වෙන්න පුළුවන්. ඒ මොකොත් නැති වුණත් මොකක්වත් නැහැනේ නේද? විඤ්ඤාතම වෙන්න ඕන කියලා කතාවක් නෙමෙයි. ඒ ඔය ඕන එකකින් දහම දැකීමේ හැකියාව
තියෙනවා. ඒක
නෑ ගැනීමේ හැකියාව තියෙනවා.
ඒ වෙලාවේ අපේ යෙදීම 90 තමයි ඒක මොකද්ද කියන එක.
ඔව් ඒ ප්‍රායෝගිකත්වෙන්නේ.
ඔව්
අපේ යෙදීම මොකද්ද? ඒ කොහොමද වෙන්නේ? කෙසේද කියන පැත්ත විමසන්න.
මොකද වචනේ කාර්යයක් දැන ගැනීම අදහසින් අහන්නේ අර නිමිත්තානුසාරී විඥානය කිව්වේ. දැන් ඔය අපි දැන් සර් දැන් ඔය පැහැදිලි කරපු මේ අර කියන සටහන ගැනද කියන්නේ නිමිත්තානුසාරී විඥානය.
ඔව් ඒ මොනවා හරි ලැබීමක් ලැබ ගැනීමක් කියන්නේ නිමිත්ත සටහන.
ඒකට
අපිට අදහසක් ඇවිල්ලා. තව විදියට කිව්වොත්. නේද? මේ කියන්නේ මේකයි කියලා අදහසක් ආවනම් ඒ නිමිත්තක් නේද? රටහන. ඒක එක්ක බැලුවොත් ඒ කාටද ඔක ලැබුණේ? මම නැද්ද එතන? මේ ලැබ ගැනීම. හතර වීමක් නෙවෙයි.
එතකොට එහෙමත් එක්ක ඉන්නකොට ඔගේ අර සූත්‍රයේ අවසානයේදී කියන කතාවත් එක්ක බලනකොට අර උපාදානයෙන් පරිතස්සනා වීමක් සිදු වෙනවා නේද සර්?
අන්න හරියට. උපාදාන කරලා ඒ කියන්නේ සටහන අල්ලගෙන
පරිතස්සනා
වීම සීම වෙනවා. ඒ සටහන නැතුවත් වීම සීම වෙන්න පුළුවන් නේද විචක්ෂණය කියන්නේ?
අනුපාදා පරිදර්ශනා ගැන කතාවකුත් කියනවා සේකි.
ඔව් ඔව්. ඒක ඔවා තේරුම් ගන්න අපහසුයි. අපි අපි ඉන්න තැන් වල අඩුපාඩු ටික ටික ආය අහනකොට අපේ අර නිමිත්තක් අල්ලගෙන
මුල්ම තැන නිසා අපි ඉන්නේ ඇත්ත.
ඔව් අර ලැගගෙන කියලා කියන්නේ ඔක කිව්වට අපිට තේරෙන්නේ
නැහැ. ඔව් ඉන්නේ අර මුලින්ම අර සතර කියන සතානත් එක්ක තමයි අපි ඉන්නේ.
අන්න හරි. එතකොට අන්නේ තීර්ථකයොත් හිත දියුණු කරන අය ඒකත් ඉක්මවා යන පැත්තකට ගියා. ඒකයි මේක හරි සියුම් කියන්නේ. රට දහම කොච්චර සියුම්ද? දකින්න අපහසුද? අපි අර කොහොම කතා කරලා ආපහු යන්න පුළුවන් අන්නේ තීර්ථක හිටිය පැත්තක. ඒ හින්දා තමයි පරිස්සමින් හොඳට දහම ඇහෙන්නම නේද? කල්‍යාණ මිත්‍රා සුර දිගටම තියනවා නම් ඒ කල්‍යාණ මිත්‍රා ඒක පෙන්නලා දෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේකයි. ඕක නෙවෙයි. එලා අපහු හරි පැත්තට යොමු කරනවා.
දැන් සර් මේ අපිට සජීවී ඇසුරක් කියන එක ටිකක් අපහසු කියන කතාව වැරදි සර්. නමුත් ප්‍රායෝගික පැත්තෙන් ගත්තත් යම් අපහසුතාවයක් තියෙනවා. නමුත් ඒ අපහසුතාවය තිබුණා කියලා ඒක අපහසුතාවය ඉක්මවා යන නම් අපිට පහසුම ක්‍රමය තමයි මේ ධර්ම ශ්‍රවණයයි. ඉතින් අර තව
ඒකත් එක්ක දහම ධර්ම ශ්‍රවණය කියන එක කල්යාණ මිත්‍රයා නැතුව වෙන්නේ නැහැ.
වෙන්නේ නැහැ.
ඒකම තමයි තියෙන්නේ. ඒකයි මුළු සාසනයෙම කල්යාණ මිත්‍රයා මත කියන්නේ. අපිට කොච්චර මේක තමන්ගේ අත්දැකීම් වලින් යන්න ගියත් යන්න බෑ. යන්නේ අර අන්න තීර්ථකයෝ ගිය විමුක්තිය.
අර සජීවී ඇසුරක් කියන කොටස අපිත් එක්ක කතා කරනකොට කල්‍යාණ මිත්‍රය අපේ අඩුපාඩු අල්ල ගන්න වටහා ගන්න වටහාගෙන අපිට ඒකට උපදෙස් දෙනවා. එන්නේම ලාභයක් නෙමෙයි.
ඔව්. يعني අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ තමන් ඉන්න මානසිකත්වය තේරුම් අරගෙන ඒකටයි කල්‍යාණ මිත්‍රය උත්තරයක් දෙන්නේ. අපි හිතන්නේ අපි අහන එකට උත්තරයක් දෙනවා කියලා නෑ. ඊට වඩා වෙනසක් සිදු කරනවා කල්යාණ මිත්‍රයසකදී. ඒක අපිට තනියෙන් කරගන්න බැරි දෙයක්.
පැහැදිලි සරයි.
ඒකයි අර ඒකට අනුගත වෙනවා
කියන්නේ.
ඔව්. මේක අපි මන විදිහට කළත් කරගන්න බෑ කියනකොට ඔන්න දැන් මේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව එනවා. ඒ කල්යාණ මිත්‍රයට යොමු වෙනවා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. හරි. එතකොට දැන් තාම තේරිලක් නැහැ. මොකද්ද කියලා. ඒ වුණාට මේක දැන් කල්යාණ මිත්‍රයා නැතුව මේක කරගන්න බෑ කියන තැනකට වැටෙනවනේ. අන්න එතකොට යා කියන පැත්තෙම විතරයි ඒ කරන්නේ. එයාටම නිවෙනවා කියන්නේ අන්න ඕක තමයි අර සම්මත්ත නියාමය කියන්නේ. දැන් ආයේ හරිද වැරදිද කතා නෙමෙයි. ඉතින් අපි කොහොමද හරිද වැරදිද බලන්නේ? අපිට අහුවෙන එකයි. ආයේ අපි අදහසට ගැට ගන්නවා. ඒ අරකටම යමු වෙන්න ඕනේ. යමු වෙනකොට තමයි අර ඉතර වීම පැත්තට එන්නේ. ඒ සම්මත නියාමයේ එක තමයි ඔන්න ආයේ පෙන්නේ. කෘත්‍ය මාර්ග කෘත්‍ය කියන්නේ ඒකදී ඊතර වීම අයි කිසිම නිදහ මේ ලැබ ගැනීමක් වෙන්න විදිහක් නැහැ. මේ කියන්නේ මේකයි කියලා එහෙම ලැබ ගැනීමකට යන්න විදිහක් නැති වෙනවා.
සම්මත නියාමයට බැහැ ගන්නවා කියන්නේ එකත් ඉතින් ලොකු මේ ගැන්දි වීරියක් ඇතුව තමයි ඒ ටිකත් සිද්ධ වෙන්නේ වෙන්නේ නැත්නම් ඉතින් අපි මේ අපි අර දැන මට්ටම හිතලා අසරණ වෙලා එතකොටනේ කල්යාණ මිත්‍යාත් එක්ක නෑ කල්යාණ මිත්‍යාගේ අවශ්‍යතාවය තදින් අපිට ඇති වෙන්නේ. එතකොට තමයි
කිත්තුන ප්‍රඥාවක වැඩිවීමක් අපිට නිකන් දැන් ඇහුගාම හිතන්නේ ඒක මොන මොඩලමක්ද අපි මුකුත් හිතන්නේ නැතුව මේ කවුරුත් කියන එක කරනවා වගේ වහන ඒ විදිහට නේ හිතන්නේ. ඒ යොමු වීම නෙන්න ලේසියෙන් පුළුවන් කමක් නැහැ. ඒක දහම ඇහිලම ඇහිලම අර දහම ඇහෙන ගානට එන්නත් ඕන. අපි අපි ඉතින් අපි නිකන් දාගත්තොත් හරි ඔක්කොම අයින් කරලා මේ මෙයා කියන එකම කරන්න ඕන ඒ කතාව නෙමෙයි. එතනින් එහාට ගිය ඒ සිද්ධ වෙන කෘත්‍යයක් ඒක.
දහම අහනකොට සිදු වෙන කෘත්‍යයක්. ඒක අර හිතලා මොකද්ද කියන්නේ?
දහම ඇහෙන්න ඇහෙන්න අපි මේ මොන පැත්තෙන් ගැට ගැහුවත් ඒක නෙවෙයි මේ කියලා
තියෙන්නේ. අපේ පැත්ත නෙමෙයි කියන්නේ.
ඔව්. ඕක කරන හැම එකම ඕක නෙවෙයි කියලා තමයි ඇහෙන්නේ. ඒක ඇහෙන්න ඉතින් දහම හරියට ඇහෙන්න ඕන අර සුතේ නිරවුල් වෙන්න ඕන කියන්නේ. නැත්නම් අපි අර අපි හිතන අපේ අත්දැකීමට අර ඇහෙන එක ගලප ගන්න. ආ ඔය කියන්නේ මේකනේ. අත්දැකින එකනේ. මේ නිමිත්තක් නැතුව ඉන්නවනේ මම. එලා ඔක ගැඹුරින් එනවා.
දැසබොම දෙවන සර්ණයි තවත් කටේ ගන්න කරන්නේ දෙවන සර්ණයි සබෝන් කි
ඔව් දෙවන සර්ණයි කාට හරි අදහස් තියෙනවද තව මේ විශේෂයෙන් මට හිතෙනවා ඒ උද්දේශ විභාගේ මං හිතන්නේ මුල පය භාගෙන් පස්සේ ඔය ලොකු විස්තරයක් කෙරෙනවා ඒකට අනුගත වෙලා අහන්න වෙනවා. මොකද්ද මේ කියන්න. අපේ අදහස් දාගන්න නැතුව ඒකටම යමු වෙලා ඒ වගේ දෙනවා. අපි තව සූත්‍ර තියෙනවා මේ ළඟදී දාපු එකක මම දැක්කේ ඒ වගේ එකක්. අගෙන තමන් ඉන්න වැරදි තැන් අඩුපාඩු සමහර විට මතුවෙන්න පුළුවන් එහෙම අහනකොට.
තිරුවන් සරණයි රවි මහත්මයා.
ඔව්.
මට මේ අර සම්මත නියාමයේ ගැන කතා කරනකොට ඔබතුමා මේ මට ප්‍රශ්නයක් අහන්න දෙනවා. දැන් උතන අර සම්මත නියාමයට බැස ගැනීම කියන එක ඒ ලැබීම සිද්ධු වෙන්නේ අපි මොන විදියට හිතුවත් මොන සංකල්ප අපට ආවත් අපි සක්කාය දිට්ඨියට අහු වෙලා කියන තැන ඉගෙන අපට මොන විදියට හිතුවත් අපට ඒ මාර්ගයට බැස ගන්න බැරි නිසා එතෙන්දි අපි මේ සම්මත නියමයට බැසගෙන මේ එතනද මේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ කියලා මට දැනගන්න ඕන. කියන්නේ අපි මොන විදියට හිතුවත් මොන විදියට විග්‍රහ කරත් ඉන්නම සක්කාය දිට්ඨිය තුන කියන තැන ආපෝද වුණාමද අපි එතනට එළඹෙන්නේ ඒ මේ
අපේ මේ අපිට හැම තිස්සෙම හිතන්නේ ওই දහම අගෙන අපිට තනියෙන් පුළුවන් කියන එකනේ.
එහෙමයි.
අනේ ඒ ගතිය يعني කොහොම කළත් මොන විදිහට කළත් මේ දහම ඇහෙන්න ඇහෙන්න මේක නිමෙයි ඔය. ඔබ වැරදි. කියන එකමයි ඇහෙන්නේ. එහෙනම් දැන් try කරලා කොහොම කළත් ඒක හරියන්නේම නැහැ. මොන පැත්තෙන් ගියත් ආයේ කොහෙන් හරි ලෝකෙට අහුවෙලා.
ඒ අපේම සංකල්පකින් තමයි අපි විග්‍රහ කරගන්නේ.
ඔව්. ඉතින් ඒ විදිහට මේක කරන්නව බැහැ කියලා දැනෙන මොහොතක් එනවා. අසරණ වෙනවා. තාම ඒ අසරණ වීම නෑ, අපි මේ දන්නවනේ. දහම තේරුම් යනවනේ.
මොන පැත්තකින් හරි අපි අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න තමයි හදන්නේ. يعني අපි විග්‍රහයකින් අන්න එතන මේ වරද්ද නේද?
ඔව්. එතකොට ඒන අර්ථෙත් ලැග ගැනීමක් කියලා නේ ඇහෙන්නේ.
එහෙමයි.
අත්යක් හම්බ වුණා නම් ආයි මම සක්කාය දෙක්කිය. සක්කායට හම්බ වෙලා අපි.
එහෙමයි.
ඉතින් ඔක ඇහෙනකොට දැන් කොහොමද ගියත් මේක කෙලවරන්නේ නැහැ නේ
නේ.
කොහොමද මේක විසඳගන්නේ?
එතකොට මේ අපේ කල්යාණ මිත්‍රයන්ට නැමෙන්න වෙනවාමයි. ඒ නැමීමේ තමයි මේ සම්මත්‍රියාව කියන එක එතන.
ඔව්.
ඒක අවස්ථාවට
ඇයි ඒක ඒක අර හොයන්නේ නැතුව මෝඩකමට කල්යාණ මිත්‍රයාට නැමෙනවා කියන කතාව නෙවෙයි.
නෑ නෑ. අපි තේරෙනවා මේ මොන විදිහට විග්‍රහ කරන්න ගිය සක්කාය කියන එක තුල තමයි මේක අපි මේ හොයන ඔක්කොම හම්බ වෙන්නේ කියලා නේ.
ඔව්. අදහසක් ලැබුණා නම් සක්කායට මොකද්ද ලැබෙන්නේ? ඒක තමයි අර සටහන කිව්වේ, නිමිත්ත කිව්වේ. නිමිත්තානුසාරී වෙලා.
දැන් සද්දයක් අපි අර උදාහරණයක් විදිහට ගත්තේ දැන් දන්න කෙනෙක්ගේ නමක් කිව්වොත් නොදන්න කෙනෙක්ගේ නමක් කිව්වොත් ඒත් කල්පනා කරනවා නොදන්න කෙනෙක්ගේ නමක් නෙයිද කියලා නේ. එතරම් තරහක් ඇවිල්ලා නේ නිමිත්ත.
ඔව් නෑ, එතන ඒ අදහස ගන්න නිකන් උපමාවක් නේ කියන්නේ. එතකොට අර සාමාන්‍ය අපිට හිතමු අපි මේ දන්න කෙනාගේ රූපයක් අපිට කෙලින්ම එනවනේ. මෙයා මෙතන නෑ කිව්වට අපිට එයා ගැන විස්තරය ඇවිල්ලානේ.
ඇවිල්ලා.
නොදන්න කෙනෙක් කිව්වොත් එහෙම විස්තරයක් එන්නේ නෑනේ නේද?
ඔව්. ඒ වුණත් ආ එතන ආයි සටහනක් එනවා නොදන්න කෙනෙක් කැරි කියන්නේ හොයන්න පිළ.
නෑ ඒක තමයි මං කිව්වේ. දැන් අපිට නිකන් මොකුත් දන්නේ නැති වචනයක් ඇහෙනවා කියලා හිතන්න.
අන්න එතර සටහනක් එනවා.
කෙනෙක්ගේ නමක් කියලා එකවත් අපිට එන්නේ නැත්තම් මේ පුද්ගලයෙක් ගැන කියන්නේ කියන එකවත් එන්නේ නැත්තම් නිකන් මොනවද ඇහෙනව වෙන භාෂාවක්
ඇහෙනව.
හරි. දැන්
ඇහෙන
මම නෙමෙයි. දැන් ඒකත් එක්ක සටහනක් එනවා. දැන් අර මාර්ගයේ කෘත්‍ය කියන එකේදී ඒ කියන්නේ ඥානයක් ආවට පස්සේ සේක පුද්ගලයාගේ මට්ටමක් තියෙනවනේ. මොකද දැනුනේ පු탁ඥාන කෙනා අර සටහනත් එක්කම තමයි විමසන්නේ. ඔය සටහනේ මේක වැරදි, ඕක එළියේ නෑ, ඕක ගැන මොනවා හරි හොයනවා.
ඒක
පු탁ඥාන මනස. දහම ඇහිලා නෑ.
දැන්
සේක මට්ටම කියන්නේ දැන් දහම ඇහිලා නම් එයාගෙත් විමසීමක් තියෙනවා. හැබැයි ඒ විමසීම අර සටහන එක්ක ඒක එක්ක යන එකක් නෙමෙයි. ලඟ ගැනීම නෙවෙයි එතකොට. තේරුණාද? ඔය අදහස ගන්න දෙන උපමාවක් විතරයි අරක. අර කතායේ සීම දාන්න එපා. ඒකටත් මොකක් හරි දාගන්නවා කියලා. මොකක් හරි නොකන්න නිමිත්ත එක්ක හැසිරෙන්නේ නැති විමසීමකුත් තියෙනවා. නිමිත්ත එක්ක හැසිරෙන විමසීමකුත් තියෙනවා.
අනේ නිමිත්ත එක හැසිරෙන්නේ නැති විමසීමකින් පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ මහත්මයා.
ඒක ගැන අදහාවක් ගන්න තමයි අර වගේ මේ නිකන් දුන්නේ.
ආහා. හරි.
මාව දෙන්න. අපි විමසන්න පටන් ගන්නකොට ඔකිට ඇහෙනකොටම ආ මෙන්න මේක කියලා සටහනක් ආවනේ. අපි ඒකත් එක්කනේ ඕක එළියේ තියෙනවද නැද්ද? ඕක ඇති
වෙනවා. ඒක තමයි පතක්ජන ස්වභාවය.
එතකොට මේ නිමිත්ත එක්ක හැසිරීමක් නේ තියෙන්නේ.
හරි.
සටහන එක්ක.
එහමයි.
දැන් ඕක සටහනක් ගැට ගහන්න නැතුව විමසීමකුත් තියෙනවා. ඒ අදහස විතරක් ගන්න.
එහමයි.
ඒක කරන්නේ කොහොමද කියන එක ඉතින් කියන්න බෑ.
එහමයි.
අර මොන වගේ ස්වභාවයක්ද කියලා නිකන් අදහසක් එනවනේ නේද?
එහමයි.
සටහන එක්ක නිමිත්ත ඇසුරු වීම. ලැග ගැනීම කියන ලැග ගැනීමයි එතර වීමයි ගැන අදහසක් ගන්න ඔය නිකන් කිව්වේ.
හරි හරි.
කන අපිට තේරෙන්නේ නැහැ මේ මේ ලැගගෙන කිව්වට ඔය දහම නෙමෙයි කිව්වට ඔය හැමතිස්සෙම ඇහෙනවා නේද? අපේ පැත්තෙන් කියනවා අපි ඉතින් මේ දහම නෙමෙයි කරන්නේ. අපේ කරුණානේ නේ බුදුරංගේ ඇහෙන එකනේ අපි මේ කරන්නේ වෙන මොකද්ද? ඒ ඕක කරද්දිත් කියනවා ඔන්න ලැගගෙන කියනවා. ඒ කිව්වට ඔය වැටහෙන්නේ නැහැ නේ මොකද්ද ඔය කියන්නේ කියනවා.
එහමයි.
එතකොට
මේ එතකොට දැන් දැන් අර හෙම්බත් වෙලා දැන් තේ දැන් අපිට මොකක් විදියට විග්‍රහ කරන්න ගියත් සක්කාය කියන කොටසේදී ඒ සක්කාය කියන එක වැස ගැනීම කියන එක අවබෝධ වුණාට පස්සේ අපි සම්මත නියමෙන් මේ කල්‍යාණ මිත්‍රයාගේ ආශ්‍රය අසුර සද්ධර්මයේ ආනන්ද පෙළඹුණාට පස්සේ අපි අර මොන විග්‍රහයක් කියන්නේ අපට ගැළපෙන කිසිම විග්‍රහයකට නොයා අරකට අහන් අර මොකක්ද මේ කියන්නේ කියන්නේ ඒ අහගෙන ඉන්නවා මොකක්ද මේ කියන්නේ කියලා අර අපි ගලපන්න නැතුව ඒක තමයි මේ ඉස්සරහට යන්න දෙන්නේ ත්‍රිහාට නේද?
ඔව් ඔව් ඒකත් එක්ක අනුගත වෙලා යන විමසීමක් විචක්ෂණයක් අපේ අදහස් දාන්න බෑ එකතු වෙන්නේ
එකතු වෙන්නේ
දැන් වෙන්නේ කොහෙන් හරි කොච්චර නෑකේවත් අපේ අදහසකට එනවා අන්තිමට
එනවා
අපට තේරෙන්නේ ආයේ අපේ අදහසක ලෙකගෙන කියලා
මොකද මොන විදිහට අපි තේරුම් ගන්න හදුවත් අපේ අත්දැකීම් වලින් තමයි අපි එක තේරුම් ගන්නනේ
ඔව් එනිසා මේ හිමයි අත්දැකීමක් එක්ක තමයි දහම විස්තර කරන්නත් පුළුවන්. විස්තර කරන්නේ ඒ ලෝකෙට අයිති වචන වලින්. විග්‍රහයක් දෙන්නේ නේද?
ඔව්.
ඒ විග්‍රහය දෙනකොට ඒවට අපේ අර ලෝකෙට අයිති අදහස් දාගෙන දාගෙන ගිහිල්ලා ඒක දාසාඥානයක් විතරනේ එතකොට.
ඔව්.
එතනින් එහාට යන දෙයක් මේ මතු කරන්නේ. බුදු කෙනෙක්ගෙන් අපි දැන් කොච්චර කිව්වත් තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි ඒ දහම සාවධානව අහන්න ඕන. ආය ආය කියන්නේ අර අපිට ඇහුම් නැති පැත්තක් තියෙනවා අපි.
ඒක. ඉතින් තමයි විමසීමෙන්නේ අර කල්‍යාණ මිත්‍ර දේශනා කරනත් එක විමසීමක්ම තමයි තියෙන්නේ හැමතිස්සෙම ගැළපීමක් නැතුව
ගැළපීමක් නැතුව ඒ කියන්නේ අපේ අදහස් වලට ගැළපීම නිවේයි වෙන්න ඕන එහෙන එකට අනුවම ඒකටම යමු වෙලා විමසීම වෙන්න ඕන
ඔව් ඇතෙන්දී අර සංකල්ප වලට යamak වෙන්නේ නැහැ එතකොට
ඔව් ඒකට එක මට හම්බ වෙන දෙයක් වෙන්නේ නැහැ සංකල්ප කියන්නේ මට හම්බ වෙන දෙයක් නේ මම දැනගත්තානේ
ආ මොම් පැදලි රවි මහත්මයා මේ ගොඩක් කින් කෙරුවන් සරණයි මම අනිත් අයට අවස්ථාව
දෙන්න කෙරුවන් සරණයි තව මොනවා හරි අදහස් තියනවද කාට හරි
පෙරන් තරණය ඩොක්ටර් දැන් එතන ඔබතුමා සඳහන් කර විදිහට දැන් විමසීම කියන එක අපි දැන් අර කලින් කතා කර විදිහට අපි දැන් මොනවා මොන දේකුණත් අපිට සංකල්පයකින් තොර අපිට ගැළවීමක් නැහැ අර සක්කායත හැම වෙලාවෙම අපි දොදුරු වෙනවා ඉතින් එතනදී අර ඒක තමුන්ගේ සංකල්පයකින් තොරව මේ සත්‍යයේ හොයි සෙවීමේ අර විචක්ෂණ සීලී භාවයෙන් එතකොට අපේ තුල ප්‍රශ්න කිරීමත් ඇසීමත් ප්‍රශ්න කිරීමත් තුලින් අපේ තුල වැඩෙන ප්‍රඥාවකට තමයි එහෙමනම් අපි බාහිරින් ගන්න ධර්මය ගෝචර වෙන්නේ ප්‍රඥාවකට මිස අපිට යම්කිසි දැනුමකට ඒක ලැබෙනවා නම් ඒ දැනුන කෙනෙක් තාම ඉන්නවා එහෙම වුණොත් එතකොට එහෙමනම් අපිට අර මේ දැන් යෝනිසෝ මනසිකාර්යයේ උපදින්නේ එහෙමනම් මේ මේ ප්‍රඥාව තුළින්. එතකොට යෝනිසුමනස්කාරය ඉපදුනොත් ඒ කියන්නේ ඒ යෝනිසුමනස්කාරය ඉපදුන කෙනා එහෙමනම් ඊතර වෙනවාමද? එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඊතර වීමකින් තොර නවතින්නේ නැද්ද? එහෙමනම් යෝනිසුමනස්කාරය තියෙන්නේ ප්‍රඥාවට නම් ප්‍රඥාව තුලින් නම්. එතකොට එහෙම වුණොත් මේ ඒක ඊතර වීමකින්මද කෙලවර වෙන්නේ කියලා පොඩ්ඩක් එතන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න තරම් සතුටුයි.
ඔකෝය ඇහෙන ඇහෙන එක හොඳට නිරවුල් වෙන්න ඕන. ඇහෙන විදිහටම අහගන්න ඕන. ඒක තමයි අපිට වෙන්න ඇති දේ පළවෙනි එක. මොකද ඇහෙන්නේ අපිට ඕන විදිහට මිසක් කියන විදිහට නෙවෙයි. ඒකට ඒ ඇහෙන එක ඒකයි ඒක ධාරණය කරගන්න සජ්ජායනය කරන්න එක එක ඒවා තියෙනවා. ඒකත් ඒකත් එක්ක තමයි යෝනිසෝමනසිකාරය වෙන්න පුළුවන්. හරියට ඇහෙන්නවා. ඒකට ඇහෙන එකත් එක්ක විමසන්න ඕනේ. අපේ අදහස් දාන්න නැතුව. එහෙම යනකොට ඉතින් වරදින්න පුළුවන් තැන් තියෙනවා. එහෙම ඇහෙන දේ ඇහෙන විදිහටම කියලා දැනගන්නකොට නිරවුල් වෙනකොට අර දෘෂ්ටිය පිරිසිදු වෙනවනේ. දිට්ඨිය සුප්පටි විද්දා. එතකොට ඒ දෘෂ්ටිය පිරිසිදු වුණා හිගුවත් සමහර විට ආයේ අපේ අදහසකට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඒකයි ඒ කල්යාණ මිත්‍ර එක්කම යනකොට ඒ ගති ටික මේ හැදෙනවා. ඉතින් ඒක දැන් අපිට මං කියන්නේ නැවත නැවත මේ දහම් ආයේ ආයේ අහන්න කියන එක. ගිහිලා කල්‍යාණ මිත්‍රෙක් හම්බ වෙන්න බැරි නම් ඒ ඇසුරේ ඉන්න බැරි නම් අපිට අඩු ගානේ ඒවා ආයේ ආයේ අහන එකවත් කරනකොට අර අපේ තියෙන වැරදියට තේරුම් ගත්ත හැටිවත් තේරුම් ගන්නවනේ. කියන එක නෙමෙයි අපිට ඇහිලා තියෙන්නේ කියලා මේ තේරුම් යන පේනවා. කලිනුත් කියලා තියෙනවා ඒ වුණාට ඒක ඇහිලා නැහැ නේ. අලුත් එකක් දකින්නවා කියනකොට ඒකට වෙන්නේ. ඔය වචන ටිකම තමයි කලිනුත් අහලා තියෙන්නේ ඒ වුණාට අපිට ඇහිලා නැහැ. නෝම ගතියක් තියෙනවා. ඉතින් ඔය ගැඹුරු දේශනා නැවත නැවත අහන එක කරන්න ඕන. මද බුදුහාමුදුරුවෝ කියන විදිහට අපිට ඇහෙන්නේ නැහැ. ඇයි ඇහෙන්නේ නැත්තේ? ඒක කියන කෙනාගේද වරද අපේද? අපේ පැත්තේ හැදෙන්න ඕන ටිකක් හැදිලා නැහැ. කියන්නේ අපේ අදහස් ඔතෙන්ට දාන එක නැවතිලා නැහැ. තව විදිහට කිව්වොත්. ඒ ඇහෙන එකටම අනුගත වෙලා අහලා නැහැ. ඒ කොහොමද අනුගත වීමක් වෙන්නේ නේද? ඒකට තව තවත් අහහා ඒක නිරවුල් කරගන්න මේ ඔය සාකච්ඡා කරන එක ගොඩක් උදව් වෙනවා නේද? يعني අපිට ඇහුන්නේ නැති පැති ඔය සාකච්ඡාවලදී මතු වෙනවා. ආයෙ ආයෙ අහන්න ඕන. එතකොට අපේ මත අයින් කරලම ඒකටම කන්‍යමා අහන්න කියන්නේ. හොඳින් අහන්න. ඒකට හොඳට මනස මෙහෙවන්න ඕනේ ඊළඟට. තන් සුණාත සාදුකං මනසිකරෝත. අන්න දහම දේශනා කරලා හොඳින් අහන්න. ඒක මෙනෙහි කරන්න. ඒ ඇහෙන එකට අනුවන්දට ඒ මෙනෙහි කිරීම වෙන්න. ඒ ගුණාංග තමාගේ පැත්තෙන් වැඩෙන්න ඕන. ඒක උනේ නැත්තම් කියන දේ කියන විදිහට ඇහෙන්නේ නැහැ. ඒ දේ ඇහිීමත් එක්ක තමයි ඉතුරු දේවල් සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක කොච්චර වැටුණා කියලා හිතුණත් ඒ තමන් මොනවා හරි ඒ කරන දේක යෙදුනට කමන්නේ නැහැ. ඒ වුණාට ආය ආයේ ඉතින් අහනවා නම් හොඳයි. ගොඩක් වෙලාවට අර නැසුණ පැත්තක් ඒකේ තියෙනවා. මතු වෙනවා. ඒ කල්යාණ මිත්‍රයා කරන්නේ ඒක. කොච්චර කිව්වත් මේක ඇහිලා නැති වුණාට ආයේ ආයේ කියා දෙනවා. ඉතින් එක එක විදිහට කියා දෙනවා. එහෙනම් අපි අපි පුරුදු වෙන්න ඕන ආයේ ආයේ. ආහහ මේ ඇහුණ දේ හරිද හරි විදියට ඇහිලාද කියලා අර ඒ ආයේ ආයේ කතා කරනකොට ඒක යම් කිසි අඩුපාඩු තියෙනවා නම් අපිට පේනවා. ඒවා කතා කරනකොට ආයේ ආයේ අහනකොට තේ කියා දෙන කෙනාගෙන්ම ඒක අහන්න පුළුවන් නම් අර යානේ දන්නේ මොනව අදහස් කරගෙන කිව්වද කියලා. ඒක අර සුතේ නිරවුල් කරගන්න පුළුවන් වෙනවා එයා එක්කම ආයෙ ආයෙ කතා කරනකොට ප්‍රශ්න කරනකොට. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නමගේ ඒ අහද්දි පුළුවන් තරම් අහන්න අහලා අවස්ථාවක් ලැබුණ වෙලාවක ඒ ගැන ප්‍රශ්න කරන්න මේ මට තේරුනේ මෙහෙමයි මේක හරිද අඩුවක් තියනවාද කියලා එහෙම අහන්න පුළුවන්. එතකොට ආපහු පෙන්නනවා මේ ඒ මොනවා හරි අඩුගක් තියෙනවා නම් තව තව එහාට ගෙනියනවා මේ තමන්ගේ මානසික මට්ටම ප්‍රඥාව පැත්තට යොමු කරනවා. තෙරුවන් සරණයි.
දැන් තමයි ડોක්ටර් එතකොට අපේ දැන් මේ සමන කල්යාණ මිත්‍රයාට අනුගත නොවෙන්නේ අපේ තුල තියෙන අපේ තුල ඇති අර අසරණ භාවයේ යම්සි අඩුවක් තියෙන තාක්කල් අපේ කල්යාණ මිත්‍රයාට යොමු වෙන්නේ නැහැ. එහෙනම් මොකද අපිට ධර්මයක් ඇහෙනකොට හැම වෙලාවෙම අපේ කෝණයට අපිට මේක මෙහෙම තමයි මට තේරුනේ කියලා ඒ වගේ අපේ අපේ වචන වලින් අපි දන්න අර්ථය දාගෙන ඒක අපි අපිට තේරුන විදිහට හදාගන්න. ඉතින් ඒ කියන්නේ
තවත් අසරණ නැහැ
නේ. ඔව් අසරණ අසරණකම මඩියක් මඩිකාවක් තියෙනවා. ඒ කියන්නේ අපි අසරණ වෙන තාක්කල් අපි කල්‍යාණ මිත්‍ර අනුගත වෙලා නැහැ. මේ දෙක
එහෙම තියෙනවා. ඔව්. ඔකට ඔය ඇහුණ ටික ඇති අපිට තනියෙන් යන්න පුළුවන් කියන පැත්තෙන්මයි අපි හිතන්නේ. අනේ දැන් දහම දන්නවා. බුදුහාමුදුරුවෝ කියපු එක ඇහුණා කියලා අපේ අදහසක ලැබගෙන කියලා අපිට පේන්නේ නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයා කොහෙන් හරි ඇවිල්ලා අපිට දෙන්නන ඕන උතනත් ආයේ මේ මොකද්ද ලැබ ගැනීමක නෙයින් තමන්ගේ අදහසක නෙයින්. එතකොට ඒ දැන් ඔහොම කියපු ගමන් මොක අනිත් පැත්තට ගන්නත් හොඳ නෑ. දැන් මේක අපිට කරන්න බෑනේ. දැන් අපි එහෙනම් මේ අවබෝධ කරන්නත් බෑනේ කියලා අර ධෛර්යය වෙන පැත්ත නෙවෙයි යන්න ඕන. පැහැදිලිවම බුදු කෙනෙක් පෙන්නන්නේ මේ මේකෙන් ඈතර වෙන්න පුළුවන් දර්ශන. මේ ඈතර වෙන මාර්ගයට අනුගත වීම ලේසි නෑ. ඒකයි මේක කර අර අස්වලෝමෙන් අස්වලෝමිට විදින එක ලේසි ඊටත් වඩා දුෂ්කරයි මේ සක්කාය දකින්න එක. එතකොට ඒ පැත්ත තමයි එන්න එන්න පේන්නේ. කොච්චර වැටුණා කියලා හිතුවත් ආයේ බලනකොට තව මොකද්ද තියෙන්නේ? ඒ හින්දා ඒ හැමතිස්සම කියන්නේ දහම නැවත නැවත අහන්න. ඒ ඇහෙනකොට ප්‍රශ්න මතුවෙන්න ඕන. ඒක වැටහෙනවා නම් ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. එතකොට එතකොට තව ටිකක් පරිස්සම් වෙලා ආයේ ආයේ අහන එක හොඳයි. එහෙමයි. ඉතින් කලින්ට වඩා අවබෝධ වීමක් තියෙනවා. කලින් මේ මොකක්වත් තේරෙන්නේ නැහැනේ මේ කියන ඒවා. මම හිතන්නේ දැන් ඔව් අද කියපු ටිකට ඉන්න නම් අර ගොඩාක් ඕක කරලා යෙදිලා තියෙන මනසකට තමයි මේ ඒ සියුම් බව එතනින් එහාටත් තියෙන සියුම් බවක් නිකන් යම් කිසි වැටහීම මේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා නිකන් අදහසක් හරියනවනේ. ඒකත් ආවේ නැත්නම් විමසන්න විදිහකුත් නැහැ. මුකුත්ම තේරෙන්නේ නැහැ කියන්නේ. දැන් සමහරුනේ ගොඩක් වෙලාවට ඉතින් ඔය බණ ඇහුකට තේරෙන්නේ නැහෙනි කියන එකක් තියෙනවනේ ගැඹුරු ඒවයි. සමහර ඒවා හරි සරලයි කියලා අර මේ පැත්තට තමයි ඇදෙන ගතිය තියෙන්නේ. අර ඒ ගැඹුරු ගැඹුරු කියන්නේ ඒ ගාම්භීර දහම අහන්න යමු වෙන්නේ නැහැ. ඒ යෝ වෙනත් ලේසියෙන් බෑ. මේ හින්දා ඒවා අපේ ආයේ ආයේ අහන්න අහන්න නැවත නැවත. ඒ අපේ අනවදස් සාමණේර වහන්සේගේ දේශනා එහෙම හරියම ගැඹුරට යොමු කරන දහමටම යොමු කරන දේශනා හැම තිස්සෙම තියෙනවා. ඒ කර අහගෙන ඉන්නත් ඉපැත්තට මනස වැඩිමක් වෙන්න ඕන. තමයි මොනවා කියනවාද කියලා තේරෙන්නේ. ඒකයි ආයේ ආයේ අහන්න ඒක සාකච්ඡා කරන්න උදව්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર ගොම්පේ.
නැත්තම් අපට අවසන් කරන්න පුළුවන්.
මේ සාකච්ඡාවට අදාළ නැතුණාට කමක් නැද්ද? ධර්ම කර්මයේ
අදාළ කතාවක් නැහැ කොහොමද?
ඒ 12 වෙනිදා නොවැම්බර් මාසේ එතෙගේ අර මේ රෙකෝඩින් වල දාලා තිබුණා කට්ට කඩුව මරණ ධම්ම කියලා සාකච්ඡාවක් පැය 5ක.
ආහ්.
ස්වාමීන් වහන්සේලා ත්‍රිසත් සමග ඒකෙදි ඒ ස්වාමීන් වහන්සේලා සමහරකට මට තේරුණා අර මේ ඇතිකල්හි මෙය වේ කියන එකට දීපු උදාහරණය කන්නඩියේ උදාහරණය තේරුම් ගන්න ටිකක් අපහසු වුණා කියලා. උන්වහන්සේලා නිතර ඊට පස්සේ වෙන උදාහරණයක් නැද්ද කියලාත් ඔබතුමාගෙන් විමසුවා මට
ඇහුණා.
මම හුඟක් ඒක ගැන කල්පනා කළාම මේ මට මෙන්න මෙහෙම උදාහරණයක් මතක් වුණා. මම මේ මට ප්‍රයෝජන වෙන හන්ද මම මේ ඔබ තුමාගෙන් අහන්නේ. ඉරේලිය පතිත වෙනවා ගසකට. ඒකේ සෙවනැල්ල බිමට පතිත වෙනවා. එතකොට එතන මෙය ඇතිකල්හි මෙය වේ කියන උදාහරණය න්‍යායට ඒක උදාහරණයක් වෙයිද?
ඕ උදාහරණ ගන්න පුළුවන්. දැන් මේ උපමාවක් දුන්නහම උපමාවේ අදහස අපි හිතන අදහස අහන කෙනාට යනවද කියන තැනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. උපමාවේ මේ වැරද්ද. උපමාවකින් දෙන්න හදන අදහසක් තියෙනවානේ.
ඔව්.
අන්න ඒ අදහසයි අපි බලන්න ඕනේ. ඒ කියන්නේ දෙන්න හදන හැඟීම මොකද්ද? දවකම ඒ බුදුරජාණන් වහන්සේ ගන්න උපමා තියෙනවා. දැන් ඉරේලි අර වහලෙන් ඇවිල්ලා අර බිත්ති වල එහෙම රවුන් රවුන් හැදෙන්නේ.
එහෙමයි.
අවුල් වෙලා තියෙනකොට, සිදුරු තියෙනකොට.
එහෙමයි.
නේද? එතකොට මේ බිත්තිය නැති වුණා නම් අපි මේ බිත්තිය නැත්තම් පොළොවට වැටි. පොළොවත් නැති වුණා නම් පිහිටන්න තැනක් නොයිද උනා නම් කතාවක්වත් තියෙයිද ඔබ ගැන? අපි දැනගන්නවත් පුළුවන් වෙයිද? ඉතින් ඒ උපමාවේ දෙන හැඟීම ගන්න බලන්න ඕන. අත්දැකීමක් නේ උපමාව කියන්නේ.
ඔව්.
ජීවිතේ තියෙන අත්දැකීමක් නේ කියන්නේ. ඒකෙන් අර අදහස ගන්නයි ඒ උපමාව කියන්නේ. අපි උපමාවේ විස්තර හොයා ඉන්න නෙමෙයි, ඒකෙන් දෙනව හැඟීමක්. ඕක තමයි අර දහම් කරුණේ දෙන්න හදා. ඒ හැඟීම අපිට අහු වෙන්නේ නැති හින්දා තමයි අනුගත වෙන්න බැරි වෙන්නේ. ඒ වචන වලින් කියන එක මෙන්න මේ උපමාවකින් උත් ඔක තේරුම් ගන්න පුළුවන් ඥානවන්තයන්ට කියලා තමයි ඒ උපමා කියන්නේ. මොකද්ද මේ කියන්න හදන්නේ කියන එකේ හැඟීම අදහස. දැන් ඒ කියන්නේ උපමාවක් පුදුමාකාර වෙනස් විදිහකට දැන් මම අර වතුරේ බල්ලා ගන්නවනේ.
ඔව්.
ඒක මට්ටමින් තේරුම් ගන්න පුළුවන්. ඒකම උපමාව උනාට දැන් ඔයගලන්ටම වැටහි නේ කොච්චර කොච්චර එක ගැළපි ගැළපි එනවද නේද? ඒ කියන්නේ ඒ කියන අදහස අපිට ගන්න පුළුවන්ද කියන එක. ඒවා හරි ගැඹුරු. ඒකයි දැන් බුද්ධ කාලේ උපමා අපිට ඇහෙනවනේ හැම සූත්‍රෙම. නන්දකෝ වාද සූත්‍රේ පහන් දැල්ලි තෙළු ඉතිරෙයි දැල්ලයි මිසාලෝකේ. ඔය වගේ ඒ උපමා ඇහුණට ඇයි මේ දහම තේරෙන්නේ නැත්තේ අනුගත වෙන්නේ නැත්තේ? ඒ දෙන්න තියෙන හැඟීම නෙමෙයි අපි අරන් තියෙන්නේ. ඒකෙනුත් වෙන විස්තරයක් දාගන්න. ඒකයි ඒවා හරි සියුම් අපි පරිස්සමින් ආහහ නැවත නැවත ආහහ බලන්න වෙනවා. එතකොට ඒ හොඳයි ඔබතුමාගේ ප්‍රමා ඒ ගහක හේවනැල්ල ඉරේලියත් එක්ක නේ. ඒ වගේ දේවල් ගන්න පුළුවන් ඇතේ. වැඩේ තියෙන්නේ උපමාවක් කිව්වත් ඒ එක එක්කෙනා ගන්න විදිහ වෙනස් ඒවා.
නමුත් මට දැන් තේරෙනවා මම උපමාව හිතුවට ඒකෙන් අදහස් කරන අදහස ගැන හිතලවත් නැහැ කියලා.
නැහැ කියලා බලන්න පුළුවන් තව කෙනෙකුට කියලා බලන්න ට්‍රයි කරන්න. ඒ අදහස ගනීද? ඒ තමන් දෙන්න හදන මොකද මේ බුදුහාමුදුරුව දෙන්න හදන එක මේ ලෝකේ එකකටවත් අයිති නැහැ. ඊතර වීම. ඒකයි උන්වහන්සේ මේක කියා දෙන්නේ කොහොමද කියලා මේ මොකද්ද? තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා අර මන්දෝත්සාහී වුණා කියන්නේ කියාද? ඒක තමයි ඇත්ත. ඉතින් බුදු කෙනෙකුට තව කෙනෙක් ඇවිල්ලා මතක් කරන්න කතාවක් නෙමෙයි. ඒ තරම් මේක සියුම් අමාරුයි. ඒක මහන්සේ ඒක තේරුම් ගත්තට පස්සේදී තේරෙන්නේ මම මෙච්චර අමාරුවෙන් මෙහෙම තේරුම් ගත්ත එකක් තව කෙනෙක් කොහොම තේරුම් ගන්නද මේක? එතකොට දැන් අපි අහලා තියෙනම තනියෙන් අවබෝධ කරන්න බෑ මේ ඒක එහෙම ඕන කියලා නේද? එහෙම එහෙම ධර්මතාවයන් මේ කොච්චර සියුම් වෙන්න ඕනද? අපි හිතන තරම් සරලත් නැහැ. ඒක එක විදිහට මේ කිව්වේ මේකයි කියලා බලනකොට අන්තිමට අර අනේ තීර්ථක ගියතනක ගිහින් හිරවිලා. ඒ කියන්නේ නිවන කියලා හිතන තැන් ගොඩාක් තියෙනවා. යන්නේ තීර්ථක කියන්නේ නිකන් අය නෙමෙයි. අපිට වඩා ගොඩාක් උත්සාහ කරලා හොයලා හිත දියුණු කරපු අය. ඉතින් ඒගොල්ලන්ගෙනුත් ඉතින් ඒ කියන්නේ මේක සාවධානව අහන පැත්තක හිටිය කෙනෙකුට විතරයි ධම ඇහෙන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ කිසිම කෙනෙකුට අහුවෙන පැත්තක් නෙවෙයි. කියන්නේ සක්කාය කියන එක දකින එක හරිම සියුම් හරිම දුෂ්කර දුරනුබෝධ ගාම්භීර. ඒ පැත්ත පේන්න පේන්න අර ඒ බුදුහාමුදුරන්ටම අනුගත වීම තමයි වෙන්නේ. ඒ ශ්‍රද්ධාවමයි එන්නේ. ඒ තනියෙන් කොහොම කරන්නද? කොහොම අවබෝධ කරන්නද? කයක බුදු කෙනෙකුට විතරයි පුළුවන්. අපිට අවබෝධ වෙනවනේ, ඒ වෙන අයටත් අවබෝධ වෙනවනේ. එහෙනම් බුදු කෙනෙක් ඕනේ නැහැ නේ. ඒක මේ අර තමන්ගේ අත්දැකීම් එක්ක යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි අර බහිද්ද විචිත්ත කියන එකයි අජ්ජත්ත අජ්ජත්තේ හැසිරීමයි බහිද්ද එක්ක හැසිරීමයි කියනකොට කොච්චර සියුම්ද. ඒ අර මුලින් හිතන රළු මට්ටම් නෙමෙයි, වඩා ගොඩාක් ගැඹුරු දෙයක්. එහෙනම් මම ඔය මේ මට හිතෙනවා ඒ උද්දේශ විභංග සූත්‍රය වගේ ඒවා ආයේ ආයේ අහන එක ගොඩක් වටිනවයි කියලා. ඇහුණට ඇහිලා නැති තැන් තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්න වැරදි තැන් ගොඩක් මතු කරගන්න හොඳ දේශනා ඒවා. තැපේ එකක් කියලා නෙමෙයි අර අර මොකද්ද දුක්ඛ කන්දෝම නම සූත්‍රේ අනේ තීර්ථකයත් කාමේ ගැන හොයනවා. එකෙන් වෙන වෙන හැටි දන්නවා. රූපය ගැන හොයනවා. රූපයෙන් වෙන වෙන හැටි දන්නවා. වේදනාව ගැන හොයනවා. වේදනාවෙන් වෙන වෙන හැටි දන්නවා. ඒකයි මේකයි වෙනස මොකද්ද? අනේ එහෙම එහෙම ඒ ඒ ඒවා හරි ලස්සනයි ඒවා ඇහෙනකොට. හොඳට අහුගෙට පැත්ත තමයි අපිත් අර අනේ තීර්ථක කියපු පැත්තකින්ද ගිහින් තියෙන්නේ කියන එක ඒක හිතන්න වෙනවනේ නේද ඇහෙනකොට.
මම මේ මේ සූත්‍රයේ පාරක් විතර අහුවා. මට තවමත් හිතාගන්න බෑ මොකද්ද මේ මිසකි.
අන්න එතකොට ආයේ ආයේ අහන්න ඕන කියන එක තියෙනවනේ. හරි ඒ කියන්නේ බුදු කෙනෙක් පෙන්නන පැත්ත කොච්චර සියුම්ද කියන එක ඊකෙන් හිතා ගන්න ඕනේ. අපිට මේ ඇහිලත් අධ්‍යවරුයිනේ. ඒ හැම දහමක්. අය ඒ වගේ යන්නේ ඒ ඒ දැන් ගන්නවා. ඒ තේරුම් ගන්න බෑ කියලා හිතෙනවා නම් ඒ ඒ මං කියන්නේ ඔන්න දහම ඇහෙනවා. හරි. අපේ විමසීම අවදි වෙනවා. ප්‍රඥාවට ආහාර ඉන්නේ. ඒක තමයි ඥානය වෙඩෙන්න තියෙන්නේ. ඒක ආයෙ අහන්න ඔබතුමාට එහෙම හිතෙනවනේ. ඒ එහෙම තමයි වෙන්න ඕනේ. දැන් අපිට තේරුණොත් ඔක ආයෙ අහන්න හිතෙන්නෙත් නෑනේ නේද? ඒක තමයි අර ප්‍රශ්නේ. දැන් ඔන්න ඔය නොතේරෙන ගතියමයි උදව් වෙන්නේ විමසන කෙනාට. සත්‍ය හොයන කෙනා අතාරින්නේ නැහැ. ඒ වගේ සියුම් දකින්න අමාරු දහමක් බුදු කෙනෙක් දේශනා කරන්නේ. මේ සමහර වෙලාවට මේ මොනවා කියනවාද කියලා නිකන් හිතා ගන්නවත් බැහැ. එහෙම දහමක්. ඒවා ඒ ඇහෙන්න වාසනාවත් ඒක ලොකු වාසනාවක්. දැන් ගොඩක් අයට ඕවා ඇහෙන්නෙත් නැහැ නේ. කියන්නේ අපි අඩු ගානේ ඕවා හලවත් බලන මට්ටමට ඇවිල්ලානේ නේද? මොකද තියනවාද කියලා නිකන් වචන මාත්‍රයකින් ගත්ත ඇහෙන්නේ නැති පිරිසනේ වැඩි.
එහෙමයි ඔබතුමා කිව්වහන්ද මම කියන්නම්. මගේ යාළුවෝ ඉන්නවා 10 දෙනෙක් විතර මේ ධර්ම මාර්ගයේ හොයන අය. මම මේ අපේ මේ ධර්ම සාකච්ඡා අහන්න කියලා කිව්වහම ඒගොල්ලෝ අහලා ඒගොල්ලෝ කියනවා මේ පිස්සුද කියවන්නේ. මේ ධර්මයට පුදුමයි තේනවලු ඒගොල්ලන්ට. මේ අපි කතා කරන්නේ පිස්සුද.
ඒ කියන්නේ මේක ගැන මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒකයි මං කියුවේ දැන් ඔයගොල්ලෝ දැන් මේක අහගෙන ඉන්න මට්ටමට ආවා කියන්නේ. දැන් අපි ඔය මට්ටම අපිට කතා කරන්න පුළුවන් නේ. එහෙමවත් එන්න බැරි පිරිස් ඉන්න නෑ. තමන්ට වුණත් අපිට වුණත් සමහර විට අවුරුද්ද ගත දෙකකට කලින් මේව ඇහුණා නම් මේ මොනවා කියවනවද කියලා හිතෙයි නේ. බුදුදහම කියන්නේ ඕකද? අපි කරන එක නේ හරි. ඒ එහෙම මනසකට ඇහෙන්නේ නෑ. එකයි දහම අහන්න අපේ පැත්තේ කොච්චර දියුණුවක් වෙන්න ඕනද? කොච්චර නිහතමානී ගතියක් එන්න ඕනද? ඒක එසේ මෙසේ එකක් නෙවෙයි. දහම තේරුණාට නෙමෙයි සතුටු වෙන්න ඕන. දැන් මේ වගේ වාහන මට්ටමකට විමසන මට්ටමකට තමන් ආවා කියන්නේම ඒක එසේ මෙසේ දෙයක් නෙවෙයි නේද? නැත්තම් වෙන්නේ අර තමන්ගේ අදහසක ලැගගෙන ඔහේ ඉන්නවා. හරි ඔක්කොම හරි කියලා. ඒකයි ඒ කල්යාණ මිත්‍රයන්ගේ වටිනකම කියන්නේ. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ වුණත් මේ ළඟ ඉන්න අයට මේ ලේසියෙන් කියා දෙදී ඉන්නවා කියලා එකක් නෙවෙයිනේ කලේ. තේරුම් ගන්න පුළුවන් අය හොයා ගිහිල්ලා කියා දෙනවනේ නේද? ඉතින් එහෙම පිරිසකට විතරයි දහම ඇහෙන්නේ. නිකන් කෙවට ඇහෙන්නේ නැහැ. හැබැයි දැන් ඒ වගේ අයට දැන් ඔයගොල්ලන්ට උදව් උපකාරී වෙන්න පුළුවන් ටිකෙන් ටික හරි ඒගොල්ලන්ට තේරෙන මට්ටමකින් ඔය ඉන්න එක ද බුදු කෙනෙක් පෙන්වන්නේ කියන පැත්ත ටික ටික ඉතින් දෙන්න ඕන. දැන් අපිත් එන්නේ ටික ටිකනේ නේද? ඒ එකපාරට මේවා වුණාට ගගත් මුලක් තේරෙන්නේ නැහැ. ඒ මට්ටමක් කතා කරන්න අහන්න පුළුවන් මනසක් කට ඉන්න ඕන.
ඒක වෙලා තියෙන්නේ ගොඩක් 90%ක්ම ඇහෙන්නේ වෙන වෙන ධර්ම සාකච්ඡා අපි ඒකට මුදිට කියන්න බෑ. ඉතින් අර ඒවා අහන මනසට මේක තේරුම් ගන්න ඒගොල්ල අපි උපාසයට ලක් කරන මිසක් මේක තේරුම් ගන්න වීර්යයක් දරන්නේ නැහැ. එතකොට අපිට වෙන්නේ අපි අපේ වැඩේ කරගෙන නිකා ඉන්න කියන තත්ත්වයට අපි වැටෙනවා.
සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්. ඉතින් කියලා වැඩක් නැත්නම් බලෙන් මේව කරන්න දැන්. එහෙම තමයි. ඉතින් අපිත් දන්නේ නැතුව අපි කොහොමද තව කෙනෙකුට කියා දෙන්නේ? තව තව මේ කොච්චර හොයන්න තියනවද නේද? එතකොට ඉතින් අපිත් අර මේ කාලේ නාස්ති කරනවා කියලා වෙන්න පුළුවන් නේ වෙන අයන. හැබැයි ඉතින් මෙහෙමයි අර තමන් දැනගත්තු දේ තව කාට හරි කියා දෙන්න යනකොට ඒක තව නිරවුල් වෙනවා. එහෙම එකකුත් තියනවා දැන්. දැන් මම කියන්නේ අපි දැන් මම මේ කියා දෙන්නේ මට අවබෝධ කරගන්න. ඔයගොල්ලෝ අවබෝධ කරනවට වඩා. එහෙම එකක් තියෙනවා. ඒක කියනවා කියන්නේ එතන ලොකු විමසීමක් වෙනවනේ අපේ පැත්තෙන්. ඒ සියුම් කරුණ එතකොට ඒක ගැන තව ප්‍රශ්න කරනකොට අපි කොච්චර ඒකේ විමසීමකට යනවද ඒකත් එක්ක. ඒ හින්දා ඒක මේ ආත්මార్థකාමී කමක් උනත් එහෙන දහම කතා කරන එකේ ලොකු වටිනකමක් තියෙනවා. හා කෙනෙක් ඒකයි. හා
එහෙම
වන අහන්න සාකච්ඡා කරන්න කියන එක කියනවනේ නේද? ඒ සාකච්ඡා කරන්න ඒ වගේ කිරිසක් මේ හම්බ වෙනවා නම් හොඳයි. අපිට අපි දැනගත්තු දේ කියා දෙන්න උත්සාහ කරන එකත් හොඳයි. ඒකට කියා දෙන්න බෑ. මේක කිව්වට තේරෙන්නේ නැහැ කියනකොට Taman තව ටිකක් හොයනවනේ ඒක. මොකද්ද මේ ප්‍රශ්නේ? අයි මෙයාට තේරෙන්නේ නැත්තේ කියලා වගේ. ඒ සෙවීමේදී අර අපිට තව තව ඒක නිරවුල් කරගන්න පුළුවන්. දැන් බලන්නකෝ දැන් අර ඒ බුද්ධ කාලේ ස්වාමීන් වහන්සේලා දැන් අන්‍ය තීර්ථකයෝ ප්‍රශ්න කරනකොට ඒගොල්ලන්ට උත්තර දෙන්න බෑ. ඉතින් ඇවිල්ලා ආයේ බුදුරජාණන් වහන්සේට කියලා අහනවනේ. එතකොටනේ ඒ තව දේශනාව එන්නේ. දැන් අර කියපු දුක්ඛ කන්දෝපම එක නේද? ඒ අන්‍ය තීර්ථක කරපු කතාව හින්දා ඉතින් අපිට ඒක ඇහෙන්නේ. මේගොල්ලෝ අන්‍ය තීර්ථකයෝ කියලා ඒගොල්ලෝ එක කතා නොකර හිටියනම් ඒ දහම් මතු වෙන්නේ නැහැ. එතකොට ඒ අපිට තේරුම් ගන්න තියෙන අවස්ථාවනි මගේ ඇහෙන්නේ. ඒ කෝණෙත් එක්ක විමසීමේදී අපිට අර අනිත් පැත්ත මතුවෙන්නේ එතකොට. නැත්නම් අපිත් දන්නේම නැතුව අරගොල්ලෝ හිතන මට්ටේ මේම ඉන්නවා මේ බුදුදහම කියලා හිතාගෙන. ඔන්න හරි දැන් දහම තේරුණා, මගපල ලැබුණා. ඒකයි ඒ වාර ලැග ගැනීම වෙන බව අපිට තේරෙන්නේ නැහැ. හොඳට ගැඹුරු කරුණක් කියනකොට තේරීම හොඳට තේරෙනකොට අපිට පේන්නේ නැහැ මෙතන ආයේ මොකද්ද ලැග ගැනීමකට ගිහින් කියන්නේ. ඒකෙන් කියන්නේ නැහැ ඔය ඉතින් මේ සියුම් දහම් නැවත නැවත අහන්න කියන්නේ ඒකයි. අහන්න ඒ උන්වහන්සේලා එක්ක පුළුවන් නම් ආයේ අර Tamanට වැටුණ හැටි සාකච්ඡා කරන්න. එතකොට උන්වහන්සේලා පෙන්නලා දෙනවා අඩුවක් තියෙනවා. ඒ කියන හදපු එකද තේරුම් අරන් තියෙන්නේ කියන එක. ගොඩක් වෙලාවට එහෙම නෙවෙයි. එහෙම ගානයි දෙතර වෙන්න ඕනනේ නේද? එහෙනම් තව තව හොයන්න විමසන්න මේ දහම අහන්න කියන පැත්ත. හොඳයි. තෙරුවන් සරණයි. අදට අවසන් කරමු. ඉතින් මේ මං හිතනවා හුඟක් ඒ සියුම් දහම් කරුණු සාකච්ඡා වුණා තම තමන්ට ඒ විමසන්න පැති නැවත නැවත දහම අහන්න ඕන කියන එක. ඒවත් එක්ක ඉතින් අපි මේ අවස්ථාව ලබා දුන්නු මේ නාලිකාව පවත්වගෙන යන අර්ප කරපු ඒ සියලුම දෙනාට අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ සාකච්ඡා අහගෙන ඉන්න යම් කිසි දෙවිදේවතුන් වහන්සේ නමක් ඉන්නා නම් අපි ඒ සියලුම දෙවිදේවතුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න, සතුටටපත් වෙන්න, දිවයිසිකු වැඩි දියුණු කරගන්න, ඒ සතුටටපත් වෙන දෙවිදේවතුන් වහන්සේලා අපව ආරක්ෂා කරන්න, අපව අපේ පවුල්වල අය යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී මේ කිනෝකී කිසියම්ම කරදරයක් අපට ඒ අපි පවුල්වලයට වෙන්න තියනවා නම් වෙනවා නම් ඒ සෑමගෙන් අපව ආරක්ෂා කරන්න කියලා අපි ඒ දෙවියන්ට පින් අනුමෝදනා කරමු. අපිට මේ දහම තව තවත් අහන්න ලැබෙන්න, කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න, ඇසුර ලැබෙන්න, මේ පරිසරය සකස් කරලා දෙන්න, අපට උදව් උපකාර කරන්න මේ සියලු මේ ලෝකෙට අයිති එන බාධක දුරු කරලා දීලා අපිට මේ පරිසරය සකස් කරන්න කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදනා කරමු. ඉතින් මේ සහභාගී වුණ හැමතෙම මේ අපි රැස් කරගත්තු පින් වල බලයෙන් අනුමෝදන් වෙලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැමදෙනාටම.
සරණයි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.